මේ ළඟට ගරු අනුරකුමාර දිසානායක මහත්මයා විනාඩි 12ක් කාලයක් තියෙනවා.
අර පැත්තට යන්න නැතුව දෙන්න.
බොහොම ඉසුති. කටික වැඩි.
ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සේවක අර්සාධක අරමුදලට 30%ක බදු පැනවීම පිළිබඳව දේශීය ආදායම් පනතර ගෙනෙන සංශෝධනය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නට ඔබතුමා අවස්ථාව ලබා දුන්නා. ඇත්තට ගරු මන්ත්‍රීතුමනි, මේක පනතක් නෙවෙයි, මේක කඩුවක්. සේවක අර්සාධක අරමුදල එහි හිස උඩින් කඩුවක් ඔසවලා මෙම යෝජනාවට සම්මත මෙම බදු පැනවීමට එකඟ වෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තිබෙන ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහනට එකඟ වෙනවද කියලා මේ අහන්නේ. එතකොට අපි පාර්ලිමේන්තුවේ අත උස්සනවා සේවක අර්සාධක අරමුදලට තර්ජනාත්මක ලෙස බලපෑම් කිරීම සඳහා නීතියක් සම්පාදනය කරන්න. ඒක සුදුසුද කියලා මේ පාර්ලිමේන්තුවේ අත උස්සන අයගෙන් බලා ගන්න පුළුවන්. දැන් ගේන තර්කය මොකද්ද? මේ සේවක අර්සාධක අරමුදල ණය ප්‍රතිවගත කිරීම වැඩසටහනකට එන්නේ නැතුව අපිට යන්න බෑ, අපිට ණය ගෙවා ගන්න බෑ කියලා. හැබැයි ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණේ ඇයි? එකක්, භාණ්ඩාගාරයට එන ධනය ඉතාම නාස්තිකාර ව්‍යාපෘතිවල යොදවලා මහා පරිමාණ ලෙස මංකොල්ල කාලා එම ධනය නාස්ති කරා. ඒ වගේම භාණ්ඩාගාරයේ තියෙන ධනය ඉතමත් පැහැදිලි ලෙස කොල්ල කෑවා. ව්‍යාපෘති හරහා කොල්ල කෑවා, සල්ලි ලෙස කොල්ල කෑවා. ඒක ණය ගෙවා ගන්න බැරි එක අර්බුදය. දෙවෙනි අර්බුදය, භාණ්ඩාගාරයට එන්න තියෙන ආපු ධනයට එහෙම කරා එන්න තියෙන ධනයත් නැති කරා. සීනිබදු වංචාව කියලා කියන්නේ භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය බිලියන 15ක්. බැඳුම් කර ගනුදෙනුව කියලා කියන්නේ මහ බැංකුවට එන්න තිබුණු ධනය බිලියන 11. සීනිබදු වංචාව කියලා කියන්නේ මිලියන 500කට අධික වංචාවක්. භාණ්ඩාගාරයට එන්න තිබුණු ධනය අද මත්පැන් වලින් ස්ටිකර් එකෙන් සිදුවෙන මහා පරිමාණ ගනුදෙනුව අධිකරණ අමාත්‍යවරයා කිව්වා එය රුපියල් බිලියන 60කට වඩා වැඩි කිව්වා. භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය හෙජින් දෙකට ගෙව්වේ භාණ්ඩාගාරයේ තිබ්බු ධනය. ඒ විතරක්ද? එක්ස්ප්‍රස් ෆයිල් නෞකාවේ ගිනි ගැනීම පිළිබඳව වන්දි යන්න තිබ්බා. හැබැයි විජේදාස රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවට ගියා ඩොලර් බිලියන 200ක කප්පම කරන් තියනවා කියලා. මන්ද නැහැ, ඇත්තද පුරුදු කියලා. එතුමා කීපේක මං කියන්නේ. අධිකරණ එමතිනේ. අධිකරණ එමතිනේ. එතුමා මේක ඉල්ලාස් කරගත්තේ නේ මේ පාර්ලිමේන්තුව තාම. එතුමා කීපේක හොඳ. ඩොලර් මිලියන 200ක. එතුමා කීපේක. එහෙනම් මොකද කියන්නේ? භාණ්ඩාගාරයේ තිබ්බු එන්න තිබුණු ධනයත් භාණ්ඩාගාරයේ තිබ්බු ධනයත් නැති කරා. නැති කරපොය. දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා අඬ ගහනවා. පාර්ලිමේන්තුව අඬා වැළපෙනවා. ණය ගෙවා ගන්න බැරි වුණොත් මොකද මේක ඇති වෙන්නේ? ණය ගෙවා ගන්න බැරි වුණොත් අර්බුදයක් ඇති වෙනවා. හැබැයි අර්බුදේ නිර්මාපකයන් ඒගොල්ලන්ට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බදු පැහැර අරපලට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බදු මුදල් හොරකම් කරපුවාට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මහා පරිමාණ ව්‍යාපෘතිනේ ගස කාපුවා හැට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපළ නඩත්තු වියදම් වලට බාහනකර සල්ලි වියදම් කරක කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද කරලා තියෙන්නේ? සේවක අර්සාධක අරමුදලට තමයි මේ මුළු හෙනේම පාත් කරලා තියෙන්නේ. පාත් කරන්නේ කොහොමද? ගරු මන්ත්‍රීතුමනි, සේවක අර්සාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම් කරවල රජයේ මුළු භාණ්ඩාගාර බැඳුම් කරවලින් 43%ක් ආයෝජනය කරලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත්වල. භාණ්ඩාගාර බැඳුම් කරවල බැංකු පද්ධතිය තව 43%ක් ආයෝජනය කරලා තිබෙනවා. හැබැයි පුද්ගලික ධනවතුන් ප්‍රාථමික ගණන් කරුවා ඔවුන් ගාව 14%ක් තිබෙනවා. දැන් මුළු දේශීය ණය ප්‍රතිවගත කර ගැනීමම මේ සේවක අර්සාධක අරමුදලේ 43% මත පැටවීම යුක්තිසහගත නැහැ. මේක වැඩේ කරන්න උනො. එයි. හරි, බැංකු පද්ධතිය ගැන. බැංකු පද්ධතිය අපි මේ වෙලාවේ බැංකු කරුවන්ගේ සාකච්ඡා කරමින් හිටියා. ඔවුන් යමක් Tamanට බරක් වැටෙවි කියලා අපේක්ෂාවක හිටියේ. බැංකු කරුවන් අතරේම සාකච්ඡාවක් තිබ්බා. හැබැයි මුළු බැංකු පද්ධතියම මේ දේශීය ණය ප්‍රතිවගත කිරීමෙන් ඉවත් කිරීමක් පිළිබඳ අපේක්ෂා කරේනේ. ඒ වගේම තව 14%ක් තිබෙනවා. පෞද්ගලික ප්‍රාථමික ගණන් කරුවන් ගාව. ඔවුන් තමයි වැඩිපුරම 24 25 30 වෙනි අධික මිලට බැඳුම් කර මිලදී ගත්තේම කණ්ඩායම්. හිටත් ඒගොල්ලන්ට ඒ ලාභය තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මේකේ බලපෑම කැටි කරන්නේ නේ සාධාරණ. එතකොට බැංකුවට අත තියන්නේ නැත්නම් ප්‍රාථමික ගණන් කරුවන්ට අත තියන්නේ නැත්නම් වළක්වන්න බැරි විදියටම වැඩි බරක් සේවකර සාධකාර මුදලට වැටෙනවා. දැන් ගරු සභාපතිතුමනි, සේවකර සාධකාර මුදල කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් වැටුප් ලබන අය. සාමාන්‍යයෙන් ගත්ත සේවකර සාධකාර මුදලෙන් 80%ක් වගේ ඉන්නේ මේ පිරිස. දෙක, ලක්ෂයට වඩා සේවකර සාධකාර මුදලෙන් වැටුප් ගන්න අය. දැන් මොකද වෙන්නේ? ලක්ෂයට වඩා වැඩි අයට තමන් සේවකර සාධකාර මුදලට තමන්ගේ වැටුපෙන් 8%ක් ගෙවනවා. ඒ අටට උපයෝගීට බද්ධ පේයි ටැක්ස් එකක් ගෙවනවා. ලක්ෂයට වඩා වැඩි අයට ගරු මන්ත්‍රීතුමනි, ඒගොල්ලගේ වැටුපෙන් 8%ක් සේවකර සාධකාර මුදලට ගෙවනවා. ඒ ගෙවන 8%ටත් පේයි ටැක්ස් එකක් ගහනවා. එතන මොකද කරන්නේ? එක ඉතින් දෙක, මම හිතන්නේ තමුන්වාසලා මේ 30% බද්ද ගේනවා කියලා. මේක මේ කඩුව තමුන්වාසලා කරන්න හදන්නේ මොකද? මේ ආයෝජනය කරලා තියෙන මුදල් වල ණය ප්‍රමා අනාගතේ ලැබෙන පොලි ලාභාංශය 9%ට සීමා කරන එක. එතකොට මොකද කරන්නේ? තමන්ගේ 8%ටත් බද්ද ගහලා ඒක කරන ආයෝජනයට 9%ක පොලියක් තීරණය කරනවා. ඊට පස්සේ 9 නතර වෙනවද? නෑ. 9 නතර වෙන්නේ නෑ. ඒ 9ට 14%ක බද්දක් ගන්න මම දැනගන්න කැමතියි කරනවද නැද්ද කියලා. ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහනට එන්නේ නැත්නම් 14% නැද්ද? තියෙනවා. යෝජනා දෙකයි පොයි මේ සුරු තියෙන දෙයි. 30%ද 9% ලාභාංශයක් 14% පොලියක්ද? ඒතර බලන්න, ලක්ෂයකට වඩා වැඩි පඩිය ගන්න කෙනාට එයාට මොකද වෙන්නේ? පේයි ටැක්ස් එක ගෙවන්න ඕන. 8% සේවකර සාධකාර මුදලට එයා ටැක්ස් එක ගෙවන්න ඕන. ඊළඟ එයාට ලැබෙන ලාභාංශය නෑ. එයාගේ මුළු වැටුප ලබනකොට එයාගේ මුළු දළ වැටුපට ගෙවන්නේ. දළ වැටුපතල 8% තියෙනවා. හරිද? එතකොට එයාගේ වැටුපට ගෙවනවා. එයා 8% ගෙවනවා. ඊළඟ එයා ආයෝජනය කරන එකෙන් 9%ක් කියනවා. ඒකටනේ ලාභාංශින් 14%ක් ගන්නවා. ඊට පස්සේ මේක අරසාද කර සම්පූර්ණ වුණාට පස්සේ මිලියනට වඩා වැඩි නම් රැඳවුම් බද්ද 6%කුත් ගන්නවා. මත තියාගන්න. ලෝකේ කොහෙද මෙහෙම අරසාද කරමු දොළර බදු ගන්න? පඩියෙන් බද්දක් කැපෙනවා. ආයෝජන ලාභාංශ අඩු කරනවා. ලැබෙන ලාභාංශයේ 14%ක බද්දක් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා කල්පිරුණාට පස්සේ තමන්ගේ සේවක අරසාද කරමු ලාභාංශයේ මිලියනට වඩා වැඩි නම් ඒකට 6%ක බද්දක් ගන්නවා. මොනවද ඉතුරු වෙන්නේ? එනිසා එක කාණ්ඩයකට ඒක 80%ක් ඉන්නවා ලක්ෂයකට වඩා අඩු වැටුප් අය. ඒගොල්ලන්ට මොකද සිද්ධ වෙන්නේ? ඒගොල්ලෝ ඇයි ඒ සීමාවේ තියලා තියන්නේ? ඒ සීමාවේ තියලා තියන්නේ තමන්ගේ වැටුප තමන්ට බදු ගෙවීම සඳහා සුදුසු වැටුපක් නොවන නිසා. ඒක ලක්ෂයකට වඩා අඩු වැටුප පේයි ටැක්ස් එක නැත්ති. දැන් මේකෙන් මොකද කරන්නේ? දැන් වත්ති කෙනාට පේයි ටැක්ස් එක වදින්නේ නැහැ. වදින්නේ නැත්තේ යාට ලක්ෂය හිතන්නවත් බෑනේ නේද? 1000 ගන්න බැලුවා දින 25 25000. එතකොට එයාට බද්ද වදින්නේ නේ. හැබැයි එයාගේ වැටුපෙන් කපල 8%ක් ආයෝජන 8%ක් දුන්නට පස්සේ අන්නේ ආයෝජනයේ 14%ක බද්දක් වදිනවා. ඊට අමතරව තමන්ගේ ආයෝජන සාධාරණ මුදලක් ලැබෙන්නෙත් නේ. සාධාරණද මේක? මේක සාධාරණ නැහෙනි. මේ මංකොල කර ත්‍රාඩ රලක් රටේ ආර්ථිකය කඩාවැටලා අහිංසක වත්තේ මිනිහට බද්ද ගලා ණය පියව ගන්න. සමාන්තරව කියනවා අපි මේකට එකඟයි. සමාන්තරව බදු වංචා කරපු අය එම බදු ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක්. මහජනයාගේ ධනය කෝටි ප්‍රකොට ගන්න හොරකම් කරපු අයගේ ධනය පවරා ගැනීම සඳහා වැඩපිළිවෙලක්. කො එහෙම එකක්? එහෙම එකක් කෝ? පනත සම්මත කරලා තියෙනවා. තව පනත එන්නේ තියෙන නීති ඇති. මම කියනවා තියෙන නීති ඇති තියෙන තැන් තියෙනවා.
ඔබතුමාට තව විනාඩි දෙකක්
අපිට චන්ද්‍රසේනගේ account එකේ සල්ලි තියෙනවා. වෙන කොහෙද තියෙන්නේ? කපිල චන්ද්‍රසේන දෙපාරක් account එකට සල්ලි ආවා. මත තියාගන්න. සල්ලි තියෙනවා. නිමල් පෙරක account එකේ සල්ලි තියෙනවා. නාමල්ගේ සල්ලි. යව FCID එකට කට උත්තර දීලා තියෙනවා. මත තියාගන්න. මල්වානේ ගෙදර තියෙන මහජනයාගේ ධනය බැසිල් රාජපක්ෂගේ පුෂ්ප රාජපක්ෂගේ account එකේ සල්ලි තියෙනවා. චීන සමාගම් දීපු. මහින්ද රාජපක්ෂ දීලා තියෙන චීන සමාගම්. මෙහෙමයි ධනය තියෙන්නේ. ඒ ධනය ඇතිතරම් ආරක්ෂා කරගන්න අර කිකිලියා බිත්තර රකින්න වගේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව දීලා බාර අරගෙන ඒව රකින්න රැකල වැඩ කරන ජනතාව මත අතිශය භයානක නීතිය සම්මත කරමු. ගරු මන්ත්‍රීතුමනි, තවෝරණම් කියන්න රවි කරුණායක ගාව බැඳුම් කරේ. හරිද? අරක්කු සල්ලිකාගවත්තේ විස්තිකර වලින් හොරකම් කරන්නේ කවුද? ප්‍රධාන අරක්කු සමාගම් දෙකයි, එකක් වෙන්ඩිස්, දෙක වයඹ අරක්කු. ඒගොල්ලන් හොර හොර විස්තිකර ගන්න බිලියන 60ක් කණ්ඩායම් දාවේ නැත්නම් ඒ ධනෙ ඒගොල්ලෝ ගාවනේ තියෙන්නේ. ඒගොල්ලෝ ගාවනේ නේද ධනෙ තියෙන්නේ? ඒගොල්ලෝ ගාව තියෙන්නේ මික් පහරක යනවල මිලියන 14ක් ගෙව්වා. මිලියන 7 ඇත්ත ගනුදෙනු. මිලියන 7 කොහෙද ගියේ? අන්න account වල තියෙනවා. ඒව ගන්න ඉස්සරලා බදු පහර රපයක ලැයිස්තු තියෙන ඒව ගන්න. මහජන බැංකුවට පොලු තියපුවගේ ලැයිස්තු තියෙන ඒව ගන්න. අඩුමතරම ඒවක් පිළිවෙත හීන් කේන්ද්‍රයක්වත් නැතුව, අඩුමතරමේ හීන් කේන්ද්‍රයක්, උත්සාහයක්, ප්‍රයයකක් යමුකවත් නැතුව සේවක අරසාද කරමුදල මත මේ සමස්ත හිණේ පාත් කිරීම යුක්තිසහගත නේ. ඒ මොකටද වගේ කියන්නේ? මේ ආර්ථික තීන්දු තීරණ ගන්න ඈත වත්ත වැඩ කරන කෙනා, ගාමන්ට් ෆැක්ටරි වැඩ කරන කාන්තාව හවුල් වුණාද මේ ආර්ථික තීන්දු තීරණ වල? මෙරටේ නෙළුම් කුළුණ හදන්න ඒ හවුල්ුනේ නේ?
ඔබතුමාගේ කාලය අවසානයි.
මෙරටේ හම්බන්තොට සම්බන්ධශාලා හදන්න ඒගොල්ල හවුල්ුනේ නේ? පාඩු ලබන මත්තල ගුවන්තොට බල හදන්න ඒගොල්ල හවුල්ුනේ නේ? කඩවත මීරිගම මං කියන්නම්, කඩවත මීරිගම හයිවේ කැස්සමෙන්තු හදනකොට දවසක කම්කරුවක වැට රුපියල් 17000ක් දාලා හැදුවේ. රුපියල් 1500 කම්කරුවට ගෙව්වේ. හැබැයි ඇස්තමේන්තු වල 17000ක් දාලා. හරිද? එහෙම මේ පාරට ගියේ ගලාගෙන ගියේ භාණ්ඩාගාරය දන්නේ? භාණ්ඩාගාරය දන්නේ හොදගෙන ගියේ. එහෙම ඒවට අත තියන්නේ නේ? අත තියන්නේ නැතුව මොකද කරලා තියෙන්නේ? මේ තීන්දු තීරණ වලට කිසිසේත්ම සම්මාදන් නොවුණු, මේ තීන්දු තීරණ වලට කිසිසේත්ම දායක නොවුණු, තමගේ ශ්‍රමය, තමගේ ජීවිතයේ එකම මේවලම් බවට පත් කරගත්තු, වැඩ කරොත් පඩියක් ලැබෙනවා. එච්චර ඒගොල්ලන්ට තිබුණේ මේ ජීව. වත් එකනට වෙන ජීවිකාවක් තිබ්බද? වැඩ කරොත් පඩියක් ලැබෙනවා. එච්චර ඒගොල්ලෝ කරේ ශ්‍රමය වගුරුණක විතරයි කරේ. ඒ ශ්‍රමය වගුරුණ කෙනාගේ තම විශ්‍රාම ගියාට පස්සේ යම් ප්‍රමාණකින් හුව තමට බෙහෙතක් ගන්න,
ආහාර ගන්න,
ලයිසන් ගන්න, පොඩි ආධාරයක් හිතේ තිබුණු සේවක අරසාද කරමුදවත් මේ විදිහට කොල්ල ගන්න එකඟද? මම අහන දෙනස් කුණ වර්ධන අමාත්‍යතුමාගේ 1958 මේ පනත ගේනකොට තමුණාසල තාත්තත් නියෝජන කරේ නේද? මහජන ආණ්ඩු, මහජන එක්සත් ප්‍රමුණ ආණ්ඩු 58 මේ පන සම්මත කර ලෝකෙ පිළිගත් මූලධර්මයක් තිබුණා. සේවක අරසාද කරමුදවල බදු ගහන්නේ නැහැ කියලා 1989 10ක බද්දක් ගැහුවා. 2018 ඒ පද 14 කරා. දැන් තමුණාසල 30 කරන්න හදනවා. මම කියන මේ 30 ක්‍රාත්මක වෙන්නේ නැහැ. මේ පනත නෙමේ කඩුව. සේවක අරසාද කරමුදවල හිස මුදුනින් 30ගේ කඩුව එල්ලනවා. එල්ලලා අහනවා මේක බාර ගන්නවද, මේක බාර ගන්නවද, මේකද මේ කරන්නද?
දිසානාගමතුමා ඔබතුමා
කම කියන්නේ ඒ නිසා ගරු මේ පාර්ලිමේන්තු නීති සම්පාදනය කරන්න හොඳ නැහැ. බලහත්කාරය සඳහා මේ බලපෑම් සඳහා නීතිය යටපත් කිරීම සඳහා නීතිය සේවක අරසාද කරමුදලේ හිස මුදුනින් කඩුවක් ඔසවලා කියනවා. උඹ මේ කඩුවෙන් ගිලිනවද, මේකට එකඟ වෙනවද? එනිසා මෙහෙම නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවක යුක්තිසහගත අයිතියක් නැහැ. එනිසා මෙම නීති යනු පනතක් නුවේ කඩුවකි. සේවකයන්ගේ අරසාද කරමුදල හිසකසා දමන මෙන්න මේ පාර්ලිමේන්තුවේ සහාය නොදිය යුතු කෙනෙක් ස්ථාවරේ අපි ඉන්නවා. ගරු මන්ත්‍රීතුමනි, පරාද කළ යුතු පාර්ලිමේන්තුවේ මේ පනත ඇත්ත සේවකයන්ගේ වැඩ කරන ජනතාවගේ අරමුදල්ගෙන, වැඩ කරන ජනතාවගේ ජීවිත ගැන ඇත්ත ඇඟීමක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව මේ පනත පරාද කළ යුතුයි.
බොහොම ස්තුතියි. මිලකට ගරු මනුෂ්‍ය නායකත්වය විනාඩි 12 කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රී මුල අසුනාරෝඩි මන්ත්‍රීතුමනි, අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා කියපු කාරණා සම්බන්ධයෙන් එතුමා යම් කරුණු කාරණා රාශියක් මතු කරා ඉතිහාසයේ මේ රට වැටිච්ච විදිය ගැන. ඒ සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නැහැ. ඔබතුමා කියපු කාරණා සම්බන්ධයෙන් ඒ වැටිච්ච විදි, ඒ වියදම් කරපු විදි, ඒ දාසිය දූෂණය මේ සියල්ල ගැන විවාදයක් නැහැ. මේ ගැන අපිට තව තවත් කතා කරන්න පුළුවන්. දැන් ඒ වංචාවලට, ඒ සියල්ලට සම්බන්ධ වෙලා ওই පැත්තේ වාඩි වෙලා ඉන්න කැබිනට් මණ්ඩලයේ හිටපුවත් ඉන්නවා මේ සියල්ල සිද්ධ වෙද්දී. ඒතර මෙහෙම වැටිච්ච රට බංකොලොත් රටක් වුණාම මේක අපි බාරගත්ත අලුත් ආණ්ඩුවක් විදිහට මේක වෙනස් කරන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක බාර ගන්න කිව්වා. අනුර කුමාර දිසානායක මහත්තයෝ ඔබතුමාටත් මේක බාර ගන්න කිව්වා. මේ අපි පාර්ලිමේන්තුවේ ඉල්ලුවා, මේක කතා දිනවා, අපි කිව්වා ඔබතුමාලාට මේක බාර ගන්න කියලා. හරිද? නැහැ මේක අහන්නකෝ ඉතින්.
ඔව් අනුර මහත්තයා,
මම මේක හැමදිලාම කියනවා.
මම ඔබතුමාලාට කියද්දී ඉතින් ඔබතුමා මේ පිටිපස්සෙන් ඉඳලා වාඩි, මේ විපක්ෂයේ තුන්වෙනි පේළියේ වාඩි වෙලා මට කියන ආණ්ඩුව බාර ගන්න කියලා. ඔබතුමා කොහොමද ආණ්ඩුවක් දෙන්නේ? ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ තුන්වෙනි පේලිය වාඩි වෙලා කියන අනුරෝයා මේක බාර ගන්න. එයා මේ තුන්වෙනි පේලිය වාඩි වෙලා විපක්ෂේ. මම කියන්නේ ආණ්ඩුව දැන් රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව බාර දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව
අගමැති දුන්නේ ගරු බලසරාඩ මන්ත්‍රීතුමනි. පාර්ලිමේන්තුවේ පිටිපස්සෙම පේලියේ වාඩි වෙලා හරි අපි කිව්වේ තමුන්නාන්සලාට මේ වගකීම බාරගන්න කියන එක. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මේ වගකීම බාරගන්න. හැබැයි ෆයිල් ගොඩ ගහගෙන ෆයිල් පෙන්නලා ඇරෙන්න මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බාරගත්තනම් මේ වැටිච්ච එක ගොඩ දාන්න තිබුණානේ. මේක වැටිච්ච එක ගොඩ ගන්න එකනේ ප්‍රශ්නේ. ඒකනේ කතා කරන්න ඕනේ. එතකොට ඒ වෙලාවේ ඒ රට වැටිච්ච වෙලාවේ ඒක බේරගන්න ඉදිරියට වෙන්නේ නැතුව රට ගිනි තියන්න ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. මේ වෙලාවේ අවශ්‍ය කරන්නේ මේ වැටිච්ච තැනින් ගොඩ ගන්න එක. එතකොට මේක ගොඩ ගනිද්දි අපි ලෝකෙට බංකොලොත් කියලා නිල වශයෙන් තිබිච්ච රට දැන් අඩියෙන් අඩිය ඉස්සරහට ගන්නවා. මේ මෙතුමා කියන චෝදනා ටික හැමදාම මේවා චෝදනා. හැබැයි මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න රට තිවිච තැනින් උඩට ගේන්න මේ සේරටම තිවිච අවස්ථාවට පයින් ගහලා විවේචකයෙක් විදියට විතරක් ඉඳලා වැඩක් නැහැ. මේක එකතු වෙලා එහෙමනම් මේ කාර්යය එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නැති වුණේ, පාරවල් වල මැරුණේ, බෙහෙත් නැතුව මැරුණේ මේ රටේ මිනිස්සු. මේ රටේ පෝලිං වල තෙල් පෝලිං වල හිටියේ මේ රටේ මිනිස්සු. බෙහෙත් නැතුව මැරුණේ මේ රටේ මිනිස්සු. එහෙනම් මේ වෙලාවේ අපිට සහකම්පණයක් තියෙනවනම් එකතු වෙලා මේක ගොඩ දානව ඇරෙන්න තවදුරටත් චෝදනා කළ වැඩක් නැහැ. මෙතන අපි මේක බාරගෙන තියෙන්නේ මේක වෙනස් කරන්න. ඒකයි මේ වෙලාවේ ඩොලර් ආපු නැති රටට ගොඩක් අය රටවල් වල පොකට් රැස්වීම් වල හරි කියනවා සල්ලි දෙවන්න එපා කියලා. හැබැයි දැන් රටට සල්ලි එවනවා මිනිස්සු. අද ඩොලර් බිලියන 3.7ක් මේ අවුරුද්දට විතරක් මිනිස්සු එවලා. එතකොට රටේ දැවත වතාවක් රට ශක්තිමත් වෙන ගමන. එතකොට දැන් අර තෙල් පෝලින් නැතුව දැන් අපි ටිකක් බෙහෙත් ටික ඇවිල්ලා රට කෙලින් වෙන වෙලාවක්. එතකොට මේ වෙලාවේ මේ ණය ප්‍රතිවිහගත කරන ක්‍රියාවලිය ජාත්‍යන්තර වශයෙන් සිද්ධ කරගන්න අපි දේශීය වශයෙන්ුත් යම්කිසි දායකත්වයක් ලබා දෙන්න ඕනේ. මෙතනදි සමහරු කියනවා IMF එකේ එහෙම කොන්දේසියක් නැහැ කියලා. හැබැයි IMF එකේ එහෙම කොන්දේසියක් නැති වුණාට අපේ ණය අඩු කර ගැනීම සම්බන්ධයෙන් අපිට යෝජනා කරනවා. ඒතර අපේ ණය අඩු කරගන්න නම් විදේශීය ණය ප්‍රතිවිහගත කරන්න එක්ක ඒ රටවල් වල හරි ඒ ආයෝජකයන්ගේ හරියේ වලින් 40% 50% කපන්න කියලා විපක්ෂ නායකයා යෝජනා කරනකොට අපි 7-5කවත් කමිට්ම අපෙන් යම්කිසි දායකත්වයක් අපි ඒකේ විඳ ගැනීමක් සිද්ධ කරන්නේ නැතුව අපි කොයි විදිහටද කරන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කියපු මේකට මේක සිද්ධ කරන්න හේතු වෙච්ච මේක සල්ලි ටික තියෙන කවුන්ට් වලින් ඒක ගත යුතුයි. ඒක ගැන තර්කයක් නැහැ. මම කියන්නේ ඒ සමස්සයගෙන් කවුරු හොරකම් කරලා තිනවත් සමාන්තරව ඒව කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන තර්කයක් නැහැ. හැබැයි මෙතනදී දැන් අපිට කරන්න පුළුවන් මේ වෙලාවේ කළ යුතු දේ මොකක්ද? කරන්න පුළුවන් අවම දේ මොකක්ද? ඒක කරන්නයි අපි කතා කරන්නේ. එතෙන්දී මේ වෙලාවේ මේ ප්‍රතිවිහගතකරණය කරද්දී අපිට මේ දේශීය වශයෙන් ණය ප්‍රතිවිහගතකරණය කරේ නැත්නම් එක දෙයක් තමයි කරන්න සිද්ධ වෙන්නේ. ඒ තමයි ලංකාව විදේශීය ණය ප්‍රතිවිහගත කරන්නත් බෑ. පිටරටට කිව්වා වගේ ලංකාවටත් කියන්න වෙනවා අපි ලංකාවේ ඇතුලේ ණය ගෙවන්නෙත් නෑ කියලා. ආණ්ඩුවට කියන්න පුළුවන් නේ දැන් කරන්න දෙයක් නෑ. එතකොට ලංකාවේ ගත්තු ණය ගෙවන්න බැරි වෙනවනම් ඒ කියන්නේ 143ක් අරගෙන තියෙන සේවක අර්ථසාධක අරමුදලෙන් නම් දේශීය ණය ගෙවීමත් නතර කරොත් මොකද වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට? සේවක අර්ථසාධක අරමුදලේ 109 නෙවෙයි සේවක අර්ථසාධක අරමුදලේ මිනිස්සුන්ගේ තමන්ගේ ශේෂයවත් ඉතුරු වෙන්නේ නැහැ. ලක්ෂ 10ක් ගන්න කෙනාගේ ලක්ෂයක් 2ක්ද කියලා හිතා ගන්න බෑ. ඇයි බහුතරයක් ආයෝජනය කරලා තින්නේ මේ බැඳුම් කරවල? එතකොට ඒ වෙන හානිය මේක නතර කරොත් ඒක කවුරුවත් කතා කරන්නේ නැහැ. එතනින් වෙන්නේ අපි අද කතා කරන 109 අඩු වෙයිද කියලා කතා කරන්නේ. ඒකත් අපි 109 සහතික කරනවා. හැබැයි 109 නෙමෙයි ලාභයක් නෙමෙයි තමුන්ගේ ශේෂයක් අඩු වෙන්න අවදානමක් තියෙනවා මෙතනට නොගියොත්. ඒ නිසා තමයි දැන් ඔයත් හිටියේ ආණ්ඩුවේ නේද? ඔයි කියන අර අනුර කුමාර දිසානායක කරපු වැඩේ ඒක තමයි කියන්නේ. හරිද? ආ ඒක තමයි අහගන්න. කාම්කරුව වෙනුවෙන් තමයි කතා කරන්නේ. ඔයා ඉන්න කටවාගෙන. එතකොට මෙන්න මේ වැඩපිළිවෙලේදී මේ විදියට 130ක ප්‍රතිශතයක් දැන් අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා අර 114 ගෙන් අය කරන්නේ නැහැ කියලා. මේ අයට හානියක් නැහැ කියලා. නෑ දැනටමත් ඒ 114 නුත් මේ 130 මුදල කැපෙනවා. මේ 130 කැපෙනවා. එතකොට බැංකුවල 143ක් දරන ඒ බැංකුවලිනුත් ඒ අයගේ ලාභෙන් බදු ගන්නවා. එතකොට මේ අරමුදලෙන් 114ක් ගත්තු එක 130ක් දක්වා වැඩි කරනවද? එහෙම නැත්නම් 114 තියාගෙන ඒ 114ට අමතරව අර 109ක් ගෙවාගෙන යනවද කියන එක. එතකොට මේ සම්බන්ධයෙන් මේක ගැන විශ්වාසයක් නැහැ කියලා කිව්වා. කැබිනට් මණ්ඩලය අනුමත කළා 109. ඊට අමතරව දැනට ඒක ලීගල් ඩ්‍රාෆ්ට්මන් වෙත යවලා තියෙනවා. අර්ථසාධක අරමුදලේ සංශෝධනය සඳහා මේ 109 අවුරුදු 4ක් සඳහා ස්ථිර කරන්න. එහෙම තමයි අපි කම්කරුව බලාගන්නේ. එහෙම නැතුව 109ක් නැති කරලා, ශේෂයක් නැති කරලා, රට බංකොලොත් කරලා, ආපහු රට ගිනි ගන්න තියන්න, මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය නැති කරන්න, විශ්‍රාම ගියාම ගන්න තියෙන මුදල නැති කරන්න, කම්කරු ඇමතිවරයා විදිහට අපිට බලාගෙන ඉන්න බෑ ඒක කරන්න දීලා. ඒක වැටෙනකන් ඉඩ දීලා. ඒ නිසායි මේ අවම බලපෑමක් ඇති වෙන විදිහට කරලා මේ අවුරුදු ගාණක් හම්බෙච්ච 109 තව අවුරුදු 4කට මේ විදිහටම ඉස්සරහට ගෙනියන්නේ. අපි මෙහෙම නොවේ කිව්වත් අපි ගන්න මේ ණය මුදල අඩු කරගත්තොත් දැන් මේ රටේ ගරු මැතිතුමනේ අපි මේ රටේ ගන්න ණය මුදල අඩු කරගනිමින් යනවා. අපි දැන් මේ 2030 වෙනකොට ගන්නවනේ නා පොඩ කිනේ මං කියන්න. එතකොට මේ 100ට මේ අයගෙන් මේ බදු අරගෙන මේ අයගෙන් අඩු කරගනිද්දී අපි ණය ලබා ගැනීමත් ඉදිරියේදී අඩු කරනවා රටක් විදියට. එතකොට මේ රටක් විදියට ණය අඩු කර ගැනීම සිද්ධ වෙනකොට සේවක අර්ථසාධක අරමුදලටත් මේ මුදල් ආයෝජනය කරන්න රට ඇතුලේ තැනක් නැති වෙවි. එතකොටත් කොහොමත් අඩුවීමක් අඩු ප්‍රතිශතයක් ගෙවන්න වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි අවුරුදු 4කට මේක ස්ථිර කරලා දෙන්නේ. පනතක් මගින් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරලා මේක ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේකෙදි තව කතාවක් කිව්වා මේ 109 පොලිය ගණද්දී මේ අර්ථසාධක අරමුදලට මග ඇහුවේයි බැංකුවට අත තියන්නේ නැත්තේ කියලා. සේවක අර්ථසාධක මං කියුවේ බැංකුවෙනුත් පොලිය අය කරනවා, බදු අය කරනවා. හැබැයි බැංකු පද්ධතියේ බැංකු ගිණුම් සංඛ්‍යාව මිලියන 52කට වැඩි. එක්කෙනාට බැංකු ගිණුම් 2 3 4 තිබිලා හරි. එතකොට රටේ සමස්ත ජනතාවටම රටේ සියලුම මිනිසුන්ට යම්කිසි කප්පාදුවක් සිද්ධ වෙනවා යම්කිසි ආකාරයක. හැබැයි සේවක අර්ථසාධක අරමුදල අපේ ශ්‍රමිකයෝ මිලියන 2.4යි සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි ශ්‍රමිකයෝ ඉන්නේ 2.4යි. මිලියන 2.4යි ලක්ෂ 24යි. මේවලට අර්ථසාධක අරමුදල් ගෙවන සමාගම් තියෙන 68,685යි. එතකොට වැඩියෙන්ම හානිය වෙන එකද අඩු පිරිසකට හානිය සිද්ධ වෙන එකද රජයක් විදියට කරන්න ඕනේ. මොකද මේ ආණ්ඩුවට මේ සේවක අර්ථසාධක අරමුදලට මොකක්වත් කරන්නවත් කාගෙන්වත් බදු අය කරන්නවත් එහෙම ඇඟේ අමාරුවක් නැහැ. මහ බැංකුව අධිපතිතුමාටවත් නැත්නම් සෙන්ට්‍රල් මේ අපේ භාණ්ඩාගාරයටවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයටවත් මේ මිනිස්සුන්ගේ මුදල් කැපීමේ ආසාවක් නැහැ, උමනාවක් නැහැ. මේක කරන්න වෙලා තියෙන තත්වයටපත් වෙලා තියෙනවා. මේක ප්‍රතිවිරගත කරගන්න ඕනි. එහෙම නැති වුණොත් අපි හැමදාම දවසින් දවස අමාරුවෙන් ඉස්සරහට යනවා. මේ අමාරුව ඉස්සරහට ගෙනිච්චොත් මේ විදියට රට වැටෙන්න ඉඩ දුන්නොත් තවදුරටත් කරන්න බෑ. දැන් අපි යම් තැනකට අවිලා තියෙනවා. සියලු දෙනාම එකතු වෙලා මේ තීන්දුව අරගෙන මේ සියලු දෙනාගේම සහයෝගය අරගෙන මේක හරවන්න ඉස්සරහට වෙච්ච වැරදි ගැන කතා කර කර වෙච්ච වැරදි වලට චෝදනා කර කර එහෙම නැත්නම් බිල්ලොමවලා දේශපාලනික වාසි ලබා ගන්න එකද මේ වෙලාවේ කරන්න ඕනේ. ඊට එහාට ගිහිල්ලා මේ දැන් අවුරුද්දක් එකහම අවුරුද්දකුත් මාස කීපයක් ඇතුළත වෙනස් කරපු රට තවත් ඉස්සරහට ගෙනියන්න සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන එක නෙවෙයිද කරන්න ඕනේ. ඉතිහාසයේ මුදල් වෙන තැන්වල හංගලා තිනවන ඒව ගේන්න ඕනි කරන වැඩ කටයුතු දැන් අලුතෙන් සාකච්ඡා කරලා ඒකට නීති රීති ගෙනේවා. එතකොට මේ රටේ මෙච්චර කාල තිබිච්ච නැති ඒ හොරකම් කරන්න වංචා කරන්න තිබෙන හැම දෙයක්ම මේ අහුරල ඵලදායිතාව නැති
ව්‍යාපෘති
වලක්වල ඵලදායිතා ලේකම් කාර්යාලයක් පටන් අරගෙන ඒ වගේම වංචා දූෂණ නැති කරන්න ඒකට ඕනි කරන නීති රීති ගෙනල්ලා මේ සියල්ල සිද්ධ කරලා අනාගතයේදී හා සුබවාදීව බලනකොට මේ ටිකට එකතු වෙනවා ඇරෙන්න මේ බිල්ලොමවලා මිනිස්සු ටික පාරට බස්සලා මිනිස්සු ටික නැවතවතාවක් අර මේ බ්‍රොෂෙන් ශානකලා මරලා දැම්ම වගේ කටුනායකදී මේ පඩිය පිළිබඳව සාකච්ඡා කරද්දී විශ්‍රාම වැටුපට යන්න EPF එක වෙනුවට එහෙම හදලා මිනිමතින් දේශපාලනය කරන්න හදනේ නැතුව අපි කරන්න ඕනි මේ වෙලාවේ රට වැටිච්ච තැනින් ගොඩ ගන්න එක. ඒකටයි සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ. මේ කරන දේ ආණ්ඩුවේ ආසාවට කරන දෙයක් නෙවෙයි. මේක කළ යුතු තැනට වැටිලා තියෙන නිසා. මේක නොකර ඉන්න පුළුවන් නම් ආණ්ඩුව කැමති. අපි ඇයි කැමති අපි දේශපාලඥ විදියට මේ වගේ ජනප්‍රිය නොවන තීන්දු ගන්න? ඇයි ජනප්‍රිය නොවන තීන්දු ගන්න? අපිටත් පුළුවන් මේකෙන් කරාරින්න. නෑ, ජනප්‍රිය නොවන තීන්දු හරි අරගෙන මේ රට නැවතත් හරි තැනට ගෙනියන්න අවශ්‍ය කරන කැපවීම තමයි මේ කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ. ඒකට තමයි මේ මන්ත්‍රීවරු තමුන්ගේ ඡන්ද පදනම ගැන හිතන්නේ නැතුව, තමන්ගේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතුව මේකට අත උස්සන්නේ. මේ රටේ අනාගතය වැරදුණු තැන් ඇති, වැරදුණු තැන් තිබුණා. ඒක නිවැරදි කරන්න වෙලාව ආවහම ආයි තමන්ගේ දේශපාලනයේද, මගේ ඇඳුමද, මගේ හෙට මගේ තනතුරද කියන එක හිතන්නේ නැතුව එකට එකතු වෙලා වැඩ කරන්න ඕන වෙලාවක් ඇවිල්ලා
තියෙනවා. මම එතුමා අවසන් කරන්න
වෙන කියලා ආරාධනා කරන්නේ. එහෙමනම් ඊට අමතරව මෙතනදී මේකේ අර මුදල් තීන අයගෙන් කපන්නේ නැහැ කියලා කිව්වා. ඒකටත් මම කිව්වා එයාගිනු 130ක මුදලක් දැනටත් බදු අය කරනවා. ඒ වගේම මේක සමාන්තරව සිද්ධ වෙනවා අර කියන වංචා කරපු, එහෙම නැත්නම් පිටරටවල හංගපු මුදල්, ඒ සියල්ල පිළිබඳව නීති රීති අපි ක්‍රියාත්මක කරලා කටයුතු කරනවා කියන එක අපි මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ ආවේ අර කුකුලෝ මොකද්ද මේ කුකුල රකින්න වගේද මොකද්ද කතාවක් ඔයා කිව්වා. එහෙම රකින්න නෙවෙයි, මේ රටේ මිනිස්සු රකින්න, මේ රටේ මිනිස්සු ආරක්ෂා කරන්න, මේ රටේ මිනිස්සු නොකා නොබී මැරෙනකොට, මේ රටේ මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනකොට ඒ මිනිස්සු ටික ආරක්ෂා කරගන්න ඒ සහකම්පණයත් එක්ක ගත්තු තීන්දුව කරෙන්න, කාවවත් රකින්න, කාවවත් ආරක්ෂා කරන්න අපිට උමනාවක් නැහැ කියන එක මතක් කරමින් මන් යට වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මිලකට ගරු නාලක ගොඩේවා මැතුවා විනාඩි 8ක කාලයක් තියෙනවා.
මිලියන 2.4ක වැඩ කරන ජනතාවට කෙලවුණාට කමක් නැහැ කියලා කතාවක් පවත්වපු කම්කරු මෙතනට පස්සේ කතා කරන්න ලැබිච්චගෙන මම බොහොම සන්තෝෂ වෙනවා. මූල අසුරාඩු මන්ත්‍රීතුමනි, අපේ 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 කම්කරු මෙතනතුමා කිව්ව තව එක කතාව. එතුමාගේ කතාවේ සාරාංශය තිබිච්ච වැදගත් වචනයක් තමයි දැන් අපේ ආර්ථිකය කෙලින් වේගෙන එනවා කියලා. ගරු මූල අසුරාඩු මන්ත්‍රීතුමනි, මෙතුමන්ලගේ ආර්ථිකය දිහාගෙන බැලුවම අපේ නම් මයිල් කෙලින් වෙනවා. ඒක තමයි අද තියෙන தත්ත්වය. මොකද ඒක තමයි අද ආර්ථිකයේ යථාර්ථය. 111.5 ආර්ථිකයේ සංකෝචනයේ පළවෙනි කාර්තුවේ මේ කාර්තුවේ වඩු ගන්න වார்த்தාවත් එළිදී ගන්න බෑ. ඒක තමයි යථාර්ථය. අද රෙවනිව් කලෙක්ෂන් කියලා කිව්වට 123ක් ආදායම පිටිපස්සෙන් ඉන්නේ. හරි 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 ඔය ගිලපුද අර මිලියන 250කෝ අහන්නකෝ ඔයාලගේ බොසාගෙන් මිලියන 250කෝ කියලා අහන්නකෝ. හරි
ඔව් මොනුසෝ
වීදි ප්‍රශ්නයට බොරුවට වෙලා
මන්ත්‍රීතුමනි, මෙතුම මේ කතා කරනකොට ස්පර්ශල් නැවේ වන්දිය ගැන කතා කරනපු අර අනුර කුමාර දිසානායක මහත්තයාගේ වලට උත්තර දීලා ඉන්න කියන්නකෝ. මේ ආණ්ඩුවේ ඉඳලා ගෝඨාභයත් විනාශ කරලා ආණ්ඩුවත් විනාශ කරලා ඒ විනාශ කරපලේ තමයි ඔයි දැන් ගිහිල්ලා කෑ ගහන්නේ. ඕගොල්ලෝ තමයි මේ රටම විනාශ කරන්න කියලා වග කියන්නේ.
අද මේ රටේ මේ ණය ප්‍රතිවිගතකරණය කරලා මේ සේවකාර්ථ සාධක අරමුදලට අත තියානට හේතු වෙච්ච කාරණේ මම පොඩ්ඩක් කියලා පටන් ගන්නම්. අපේ පහුගිය අවුරුදු ආණ්ඩු ගණනාවක් තිස්සේම අපේ රටේ ණය ගැනීම පුරුද්දක් කියලා තිබ්බා. ණය අරගෙන වියදම් කිරීම පුරුද්දක් කියලා තිබුණා. මම සංඛ්‍යා ලේකන ඔබතුමාට කියෙව්වොත් 2005 අපේ රටේ සමස්ත ණය රුපියල් හා විදේශ ණය එකට එකතු කරාම ඩොලර් බිලියන 24ක් තිබ්බා. මේ ණය ප්‍රමාණය 130කින් වැඩි වුණා ඉතුරු අවුරුදු 9 තුළ. ඩොලර් බිලියන 54ට ගියා. මේ ණය ප්‍රමාණය වැඩිව තවත් බිලියන 20කින් ඉතුරු අවුරුදු 6 තුල බිලියන 74ට ගියා. ඊළඟට 2019 ඉඳලා 2022ට අවුරුදු දෙකක් තුර මේක තවත් ඩොලර් බිලියන 10කින් වැඩි වුණා. ගරු මූලාසුනාර මන්ත්‍රීතුමනි, අපිට විශ්වාස කරන්නත් බෑ මේ මාස 6 තුල, පසුගිය මාස 6 තුල මේක තවත් ඩොලර් බිලියන 12කින් වැඩි වෙලා තියෙනවා. මේ මම ඩොලර් වලින් කිව්වට මේක ඇතුලේ දේශීය ණය, විදේශීය ණය කියන කොටස් දෙකම තියෙනවා. ගරු මූලාසුනාර මන්ත්‍රීතුමනි, අපිට පසුගිය කාලේ 2022 මේ ආර්ථික අර්බුදයේ මුහුණ දෙන වෙලාවේ අපිට තිබුණේ දේශීය විදේශීය මුදල් අර්බුදයක්. අපිට දේශීය මුදල් අර්බුදයක් තිබුණේ නැහැ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද දේශීය අර්බුද මුදල් අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙනවා. අද වර්තමාන රජයට දේශීය ණය ආපසු ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙමින් තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අද මොකද තත්ත්වය? අද මේ වන විට වර්තමානයේ දේශීය ණය ප්‍රමාණය ගරු මුලාසුනාර මන්ත්‍රීතුමනි ට්‍රිලියන 13ක් වෙනවා. මේ ට්‍රිලියන 13 ඇතුලේ බැඳුම් කර තියෙනවා, භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා ට්‍රිලියන 8ක්, භාණ්ඩාගාර බිල්පත් තියෙනවා ට්‍රිලියන 4ක්. ඉතුරු ටිකද විවිධාකාර වලින් ගත්ත ණය. මෙන්න මේවා අපව ගෙවා ගන්න බැරි නිසා තමයි මේ ආණ්ඩුව මේවා ප්‍රතිව්‍යුගත කරන්න උත්සාහ කරන්නේ. ප්‍රසස්තකරණය කරනවා කියලා කිව්වට ඇත්තම කියනවා නම් කරන්නේ ප්‍රතිව්‍යුගත කරන්නක්. ඉතාමත් අවශ්‍යදායක ප්‍රතිව්‍යුගත කරන්නක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් මෙතනදී මේක කරනකොට පහුගිය කාලේ මේක මේ පාර්ලිමේන්තුවේ පනත සම්මත වෙනකොට අපේට විරුද්ධ වුණා. ආණ්ඩුව මොකද්ද කිව්වේ? ආණ්ඩුව කිව්වේ මේක ස්වේච්ඡාවෙන් කරන දෙයක්. මේක කමුන්ගේ කැමැත්තෙන් විශ්‍රාම අරමුදල් කරන දෙයක් කියලා. නවත් අද මොකද කරලා තියෙන්නේ? ස්වේච්ඡාවෙන් කරනවා කියප එක වෙනුවට අද පිස්තෝලේ තියලා තියෙන ඔළුවට මොකද කියලා තියෙන්නේ? බදු වැඩි කරනවා විශ්‍රාම අරමුදල් වලට 130ට මේ බැඳුම් කර ප්‍රතිව්‍යුගත කරන්නට එකඟුනේ නැත්තම්. ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් කිරිලා තවදුරටත් දැන් කරන්නේ තර්ජනෙන්, දැන් කරන්නේ බලහත්කාරයෙන්, බලහත්කාරයෙන් කැපිට කරගන්නවා තමුන්ගේ ආයෝජන දීර්ඝකාලීන ආයෝජන බඩපත් කළා. ඊට අමතරව තියෙන ප්‍රතිලාභත් අඩු කරගන්න. අවසාන ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? 130ක් බදු ගෙවන්න බෑ මේ කිසිම විශ්‍රාමික අරමුදලකට. ඒ නිසා අනිවාර්යයෙන්ම එකඟ වෙන්න වෙනවා මේ ප්‍රතිව්‍යුගතකරණයට. ප්‍රතිව්‍යුගතකරණය කරාම කිව්වේ මොකද්ද? 109ක ප්‍රතිලාභයක් දෙනවා කියලා කිව්වා. ඒක තමයි කියපු බොරුව. අපි එදා තර්ක කරා මේක පණතේ නැත්තම් 109 දෙන්නේ නැහැ මේක වංචාවක් කියලා. අද මුදල් කමිටුවේද කියනවා 109ක් නෙවෙයි 104ක් දෙන එකත් විශ්වාස කරන්න බෑ කියලා. ඒක තමයි යථාර්ථය. ඊළඟට අපි මෙතන කතා කරන්නේ කවුරු ගැනද? අපි කතා කරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව ගැන. බිලියන 2.2ක් මේ account තියෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාව. මේ රටේ දුක් විඳලා සල්ලි හම්බ කරන ජනතාව. මේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන ජනතාවට. මේ අයට තමුන්ගේ විශ්‍රාම ගියාම විශ්‍රාම ජීවිතය ගත කරන්න ඉතුරු කරන්නේ මුදල පාලනය කිරීමේ නිදහසක් නැහැ වෙන රටවල වගේ. ගලු මුරාසුන මන්ත්‍රීතුමනි වෙන රටවල තමුන්ට පුළුවන් සේවකයන්ට පුළුවන් මොන විශ්‍රාම අරමුදලටද තමුන් ආයෝජනය කරන්න කියලා තීරණය කරන්න. වැඩිම ප්‍රතිලාභ දෙන එක, වැඩිම ආරක්ෂාව දෙන එක තමුන් කැමැතික තෝරගන්න පුළුවන්. මත අපේ රටේ එක කරන්න බෑ. අපේ රටේ විශ්‍රාම අරමුදල් ප්‍රධාන වශයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල්, සේවා නියුක්තියගේ භාරකාර අරමුදල මේ දෙකම පාලනය කරන්නේ රජයෙන්. එහෙමනම් මේ සමාජිකයන්ට කිසිම හඬක් නැහැ මේවායේ ප්‍රතිලාභ පිළිබඳව. එහෙමනම් මේ රජයට මානුෂික වගකීමක් තියෙනවා. මානුෂික වගකීමක් තියෙනවා ඒවායේ නිසි ප්‍රතිලාභ මේ ජනතාවට ලබා දෙන්න. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් කියනවා 100%ක්වත් දෙන්න බෑ කියලා.
ඔව් එමෙතුමා. අතරම දැන් මේ සේවකයන්ට අයිතිය නැති එක ගැන කතා කරා. දැන් මේ විනිමය සුරකුම්පත් කොමිෂන් සභාව වගේ ආයතනයක මුදල් වෙන වෙන තැන්වලට වියදම් කරලා රට විනාශ කරපු කට්ටිය තමයි ඔය අද මේ සේවකයෝ ගැන කතා කරන්නේ. රටේ සල්ලි ටික එක එක තැන්වලට බෙදලා දීලා ඒ කරපු දේවල් කතා.
එතකොට දැන් අරු මොලාසුරට මන්ත්‍රීතුමනි මේ අරමුදල් සේවක අර්ථ සාධක අරමුදල ගන්න. සේවක අර්ථ සාධක අරමුදලේ වරදවා ගන්නට එපා. ඒකේ ආදායම, ඒ කියන්නේ ඒක උපයන ප්‍රතිලාභ 109 කියලා. පහුගිය කාලේ ආණ්ඩුව 109ක් දුන්නා. අත වශයෙන් 2015 2009 කාලේ 111ක් දුන්නා. නමුත් අරමුදල ඊට වඩා විශාල මුදලක් ඉපෙව්වා. සමහර වසරවල 120ක්, සමහර වසරවල 125ක්, ඉදිරි වසරවල තේම තමයි. මේක හරියට ආයෝජනය කළොත් ඒ ආකාරයක මුදල් ලබා ගන්න
පුළුවන්. ආණ්ඩුව
කියනවා ඉතුරු අවුරුදු 10ක් ඉතුරු අවුරුදු 10ටම අපි දෙන ප්‍රතිලාභ සීමා කරනවා 109කට කියලා. මහ බැංකුවේ ඉල්ල කියනවා 109ත් අපිට විශ්වාස නැහැ කියලා. එහෙමනම් මොනතරම් අසාධාරණද මේ වැඩ කරන ජනතාවට සිද්ධ වෙන්නේ ගරු මුලාසුනාරට මන්ත්‍රීතුමනි. අනික මේකට මේ දායකත්වය දෙන සමහර අය විශේෂයෙන්ම වතුකම් කරන ජනතාව දුප්පත් මිනිස්සු ලක්ෂයට වඩා පඩි ගන්න අය. ඒ අය බදු ගෙවන්නේ නැහැ. ඒගොල්ලෝ බදු ගන්න තරම් වත්කම නැහැ. ඒ අයට තමයි කියන්නේ 130ක් බදු ගන්නවා. උඹලගේ ප්‍රතිලාභ අඩු කරන්න අපිට අවසර දුන්නේ නැහැ කිතන් කියලා. ඒක තමයි කරු මුලාසුරණ මන්ත්‍රීතුමනි අද තියෙන යථාර්ථය. අපි මේ ආණ්ඩුවට කියන්නේ මෙච්චරයි. අපි මේ ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා තමුන්නාසලා බාරගත්ත වැඩේ කරන්න. හැමදෙස්සෙම උදේ ඉඳන් රෑ වෙනකන් නහයෙන් අඬන අපිට උදව් කරන්න අපිත් එක්ක එකට ගමනක් යන්න කියන එක නෙමෙයි. තමුන්නාසලා බාරගත්ත වැඩේ කරන්න. තමුන්නාසලා බාරගත් ආර්ථිකය විනාශ කරලා ඉවරයි අද මේ වෙන විට. තමුන්නාසලා බාරගත් ආර්ථිකය අද විදේශපත්කම් අඩු වෙලා අද රාජ්‍ය ආදායම් අඩු වෙලා දූෂණය උපරිම මට වැඩි වෙලා අපි මේක මේ දවස් 3ක් තිස්සේ වාද කරන්නේ ඇයි මේ? ඇයි මේ සෞඛ්‍යංශ පිළිබඳ දූෂණේ වංචාව? මේවා වැඩි වෙලා මේවා පාලනය කරගන්න. ඒවා පාලනය කරගන්නේ නැතුව කරපු ලස්සන මන්ත්‍රීනි
ඔබතුමාගේ කාලය අවසන්යි.
ආර්ථිකය හදන්නට බෑ කියන කාරණේ මතක් කරමින් මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මීළඟට ගරු රාධාකෘෂ්ණන් මහත්මයා විනාඩි 4ක කාලයක් තියෙනවා.
සභකේ තලමෙ තාංගන්ර තලවර අවර්ගලේ ඉන්ද්‍රය තිනම් ඊළඟයෙනුඩිය மறுசீரமைப்பு என்ற அடிப்படையிலே தொழிலாளர்கள் வயிற்றிலே கைய வைக்கின்ற ஒரு நிலையை தான் ஏற்படுத்தப்பட்டிருக்கின்றது. இன்று மறுசீரமைப்பின் பொழுது இலங்கையினுடைய இபிஎஃப் இருக்கின்ற கிட்டத்தட்ட 3.5 trillion பணம் இன்று வைப்பில் எடுக்கப்பட்டிருக்கின்ற அந்த காலகட்டத்திலே, அதாவது 34,000 billion ரூபாய் பணம் வைப்பில் எடுக்கப்பட்டிருக்கின்றது. அதிலே இப்பொழுது 100%க்கு 40% தோட்ட தொழிலாளர்களுடைய பணம் அங்கு இருப்பது என்பது தெரிந்து கொள்ள வேண்டிய ஒரு விஷயமாக இருக்கின்றது. அந்த 100%க்கு 40% என்று சொல்லும் பொழுது கிட்டத்தட்ட 825 billion ரூபாய் தோட்ட தொழிலாளர்கள் அன்றன்று அவர்களுக்கு கிடைக்கின்ற வருமானத்திலே இபிஎஃப் கட்டி ஒரு மிச்சமாக சேமிக்கப்பட்டு சேமித்திலே வைக்கின்ற ஒரு பணமாகும். அதற்கும் இன்று வரி வசூலிக்கப்பட்டு அந்த 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 இபிஎஃப் பணத்தை கொள்ளையாடுவதற்கான நடவடிக்கை தான் இன்று அரசாங்கம் கொண்டு வருகின்ற சட்டங்களிலே இருக்கிறதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஏனென்றால் இந்த மக்கள் இன்று வறுமையிலே வாழ்ந்தாலும் தங்களுக்கு ஏதாவது ஒரு வகையிலே இந்த இபிஎஃப் கிடைக்கும் என்ற நம்பிக்கையிலே, இடிஎஃப் கிடைக்கும் என்ற நம்பிக்கையிலே அவர்கள் வாழ்ந்து வருகின்றார்கள். இன்று 20% பணவீக்கம் இருக்கும் பொழுது இந்த இவர்கள் சேமித்து வைத்திருக்கின்ற பணம் இன்னும் 4 வருஷம் போனால் அது 1 லட்சம் ரூபாய் வைத்திருந்தால் 60,000 அல்லது 50,000 தான் அந்த பணத்துக்கு வேல்யூ, அந்த பணத்துக்கு பெறுமதி அவ்வளவுதான் இருக்கும். ஆகவே இந்த நிலையிலும் அவர்களுடைய வரியை அவர்களுடைய அந்த சேமிப்பை இல்லாமல் செய்வதற்கான நடவடிக்கை தான் இந்த அரசாங்கம் எடுத்து வருகின்றது. ஆகவே அரசாங்கம் இந்த தொழிலாளர்கள் மட்டுமல்ல, அதே போல கார்மெண்ட் ஃபேக்டரியிலே வேலை செய்கின்ற பிள்ளைகள் கிட்டத்தட்ட 12 லட்சம் பேர் மொத்தத்திலே இருக்கின்ற இந்த நிலையிலே அவர்களுடைய விஷயத்தை இவ்வாறு செய்வது என்பது இந்த நாட்டிற்கு ஒரு சாபக்கேடு என்பதை நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். இன்று அவர்களுக்கு இருக்க இடமில்லை, அதே போல அவர்களுக்கு வருமானமும் குறைவு, வருமானத்துக்கு மேலே அவர்களுடைய சேமிப்பிலும் கைய வைக்கின்றது என்றால் இந்த அரசாங்கம் செய்கின்ற மோசமான செயல் என்றுதான் நாங்கள் இதை சொல்லலாம். ஆகவே இதை தோட்ட தொழிலாளர்களுடைய அந்த இபிஎஃப்லே கையை வைப்பது என்பது ஒரு மோசமான செயல் என்பதை தெரிந்து கொள்ள வேண்டும். 2015 ரணில் விக்ரமசிங்க அவர்களோடு சேர்ந்து நாங்கள் வாக்கு கேட்கும் பொழுது பல பேர் சொன்னார்கள், நூரலிய மாவட்டத்திலே யானை இபிஎஃப் முழுங்கி விட்டது என்று. யானை இபிஎஃப் அன்னைக்கு முழுங்கல, யானை முழுங்கினது இன்னைக்குதான் முழுங்கிருக்கிறாங்க. அதாவது யானை மட்டும் முழுங்கல, மொட்டும் சேர்ந்து
முழுங்கு,
மொட்டும் சேர்ந்து முழுங்குது. ஆகவே ரெண்டும் சேர்ந்து முழுங்குகின்ற இந்த காலகட்டத்திலே யானைக்கு துணை போனவர்கள் இன்று இந்த பக்கம் இருந்து யானைக்கு துணை போகின்ற ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே தொழிலாளர்களுடைய நன்மையை கருதி இந்த வாக்கிலே இன்று எடுக்கப்படுகின்ற வாக்கிலே எதிர்த்து வாக்களிக்க வேண்டும், அது துணிந்து வாக்களிக்க வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அதுதான் இந்த தொழிலாளர்களுக்கு நாங்கள் செய்கின்ற ஒரு முக்கியமான செயலாக இருக்கும் என்பதை நான் இந்த சபையிலே தெரிவித்துக் கொள்ள விரும்புகிறேன். நன்றி.
ஸ்தூதி வில்லன் கரு மகிந்தானந்த அழுத்தமுகை மெத்துவா வினாடி அடக்க காலத்தின்
உலசனை சமாபத்துமணி. தேசிய ஆதாயம் பணத்திட்ட சசோதனை எதிர்பார்க்கிறாவு கெட்டும் பார்த்த பிள்ளைமாந்த விவாத மேக்கி தாம மே மாதிருக்காவை தாம சங்வேதி காரணியாக விசேஷம் விபக்ஷ அவதானி உமுக்கரே மிரட்டே பௌத்கலிகாசே ராஜாசே சேவகேங்கே அர்த்தசாதக அறமுதல பிள்ளைமாந்த கதாக்கரே විශේෂයෙන් අපි තුතුකරේ ජීවත් වෙන ප්‍රනිස්සු හැටියට මේ කාරණේ පිළිබඳ අපිට මිනිස්සු විමසනවා මේකේ මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ අද මුලසනේ ඉන්න ඔබතුමා ඇතුළු අපි කණ්ඩායමම අද කෝප් එක අද මුදල්කාරක සභාවට මහා බැංකුව අධිපතිතුමා ඇතුළු මුදල් අමාත්‍යංශයේ සියලු නිලධාරීන් කැඳවලා මේ පිළිබඳ අපි විමසීමක් කරා. මේ පනත අපි මුදල් කමිටුවේ සම්මත කරන්න කලින් මේකට විරුද්ධව දැඩි ලෙස හිටපු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා පවා එකඟ වුණා. මුදල් අමාත්‍යංශයත් මහා බැංකුවත් දුන්න සහතිකය මේ සේවක අර්ථසාධක අරමුදල සඳහා 9% පොලියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි රජයේ තව සහතිකයක් දීලා තිනවා. ඒ 9% ලැබෙන්නේ නැත්නම් ඒ ඉතිරි ටික රජයේ මහ භාණ්ඩාගාරයෙන් දෙනවයි කියන සහතිකයක් දෙනවයි කියලාද කිව්වා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඔය කියන තරම් අනියත බයක් ඇති කරගත යුතු නැහැ. මේක පැහැදිලිව රජය යම් කිසි විදියකින් සේවක අර්ථසාධක අරමුදලට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ භාණ්ඩාගාරයේ වගකීම බාර ගන්නවයි කියන සහතිකය ලබා දුන්නා. මගේ අවධානය යොමු කරන්නේ මුලසනේ සභාපතිතුමනි, මේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේදී අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ විවිධ පනත්වලට සංශෝධන එනවා. හැබැයි මේ සංශෝධන එද්දී ඒ වෙලාවේ හදිස්සියට මොකක් හරි එකක් දාලා පනත සම්මත කරගන්නවා. හැබැයි මේ දේශීය ආදායම් පනත දෙපාර්තමේන්තුවේ පනතේ සංශෝධන ගණනාවක් කඩිනමින් කළ යුතුව තියෙනවා. හැබැයි මේක විතරයි සංශෝධනය කරලා තියෙන්නේ. නිසා මම මගේ විරෝධය සටහන් කරනවා. මොකද මේ සංශෝධනය කරපු වෙලාවේ දේශීය ආදම් බදු පනතට තව සංශෝධන හතරක් එන්න තිබුණා. මේකත් එක්කම ඒකත් ආවනම් තමයි ඉතාම හොඳ කියන එකයි කොළසනේ සභාපතිතුමනි කියන්නේ. මේකට හේතුව කියන්නේ අපි මේ දේශීය ණය ප්‍රතිහෝගතකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි ආපු එකඟතාවය තුල. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි ආපු එකඟතාවය තුල අපි අපේ උද්දමනේ තනි ඉලක්කයකට ගේන්න ඕනේ. ඒ වගේම අපි අපේ විදේශ සංචිත වැඩි කරන්න ඕනේ. ඒ වගේම අපේ රාජ්‍ය බදු ආදායම වැඩි කරගන්න ඕනේ. හැබැයි මේ තියෙන දේශීය ආදායම් පනතේ මේ තියෙන ක්‍රමවේදය තුල අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ආදායම අපට එක්කහු කරන්න බෑ. එනසනා මුලසනේ සභාපතිතුමනි මේ දේශීය ආදායම් බදු පනතේ කඩිනමින් අපි ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා වාර්තාවක් අපේ කාරක සභාවේ කඩිනමින් සංශෝධනය කළ යුතු දේවලුත් කර යුතුයි කියන එක මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට මුදල් අමාත්‍යතුමාට අපි කියනවා. දැන් අපි ගත්තොත් මුලසනේ සභාපතිතුමනි මේ වසරේ අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ආදායම 2023 බිලියන 3104ක්. දැන් 31යි 8ට අපි තාම 1697යි අරන් තියෙන. අපි විශ්වාස කරනවා දෙසැම්බර් 31 වෙනකොට වැඩිම අපිට බිලියන 2546 ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බිලියන 630ක ෂෝටේජ් එකක්. මේ අවුරුද්දේ රාජ්‍ය ආදායම අපේ ඉලක්කය බිලියන 630ක් පිටිපස්සේ අපි ඉන්නේ. ඉතින් මේක ගන්න නම් අපි අනිවාර්යෙන් දේශීය ආදායම බදු පනත සංශෝධනය කරන්න ඕනේ. දැන් මුලස්සනේ සභාපතිතුමනි දේශීය ආදායම බදු දෙපාර්තමේන්තුවේ අපිට බිලියන 904ක් මේ අය කරගන්න තියෙනවා. මේ බිලියන 904 අපිට අය කරගන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මේ පනතේ තියෙන අඩුපාඩුකම්. දැන් අපි ලෝකේ කිසිම රටක අපි දැකලා නැහැ අභියාචනා හතරක් ඉදිරිපත් කරන්න පුළුවන් රටක්. ආදායම් බදු නොකේවා අභියාචනා හතරක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අභියාචනා හතර විභාග කරන්න අවුරුදු 12ක් යනවා. ඒ කියන්නේ මේ රටේ ඕනෙම කෙනෙකුට බදු නොකේවා අවුරුදු 12ක් ඉන්න පුළුවන්. අපේ රටේ තියෙන ස්වයං බදු ගෙවන ක්‍රමවේදයක්. ලෝකයන් අනිත් රටවල එහෙම නැහැ. ඒ නිසා මේවා කඩිනමින් සංශෝධනය කරේ නැත්නම් අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිල ගන්නවට වැඩිය අපේ රටේ ගන්න පුළුවන් ආදාය මාර්ග ගොඩක් තියෙනවා. දැන් මුලස්සනේ සභාපතිතුමනි දැන් අපේ රටේ බදු අභියාචන හතරක් මම ඔබතුමාට කිව්වා. එකක් තමයි දේශීය ආදායම් බදු කොමසාරිස්තුමාට අවුරුදු දෙකක් දීලා තියෙනවා. ඒ වගේම කොමිසමක් දාලා අභියාචන කොමිසමට තව අවුරුදු 3ක් තියෙනවා. ඊළඟට අභියාචන අධිකරණයට යන්න පුළුවන්. ඊළඟට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. මේ ප්‍රොසෙස් එකට යනවා අවුරුදු 12ක්. ඉතින් එතකොට බිලියන 908ක් තියෙනවා මේ ප්‍රොසෙස් ඩිලේ එක හින්දා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරා මේ අභියාචන කමිටු හතර දෙකක් කරන්න කියලා. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ වගේම අපි විශාල වියදමක් දරලා අපි රැමිස් පද්ධතියක් හදලා තියෙනවා බිලියන ගාණක් වියදම් කරලා. ඒක පාවිච්චි කරන්නේ නැහැ. අඩු ගානේ එක්සයිස් එකයි කස්ටම් එකයිවත් තාම ඉන්කම් ටැක්ස් එකට ලින්ක් කරලා නැහැ. අඩු ගානේ ප්‍රධාන ආදායම් දෙන ආයතන ටික මේවා කරන්නේ නැහැ. ඒ නිසා මේ වගේ පනතේ අර අඩුපාඩුකම් මේ අඩුපාඩුකම් තියෙනවා කිය කියා මේවා කරන්නේ නැහැ. අඩු ගානේ ලෑන්ඩ් රෙජිස්ටර් එක RM එක මේකට කනෙක් කරලා නැහැ. මේ රමිස් එකේ තියෙනවා ආයතන 40 දෙනෙක් ඉන්ටර්කනෙක් කරන්න කියලා මේ කිසිවක් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි මේවා මේ සංශෝධන ගෙනාවා නම් අපිට මේ සේවක අර්ථසාධක අරමුදලට යන්න ඕනෙත් නැහැ. දේශීය ණය ප්‍රතිහෝගතකරණය කරන්න ඕනෙත් නැහැ. බිලියන 904ක් මේ රටේ අය කරගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි ඒ විතරක් නෙමෙයි අපි හැමදාම කියන දෙයක් මේ රටේ අපි මේ මිනිස්සු රට ඇත දාර සමහරලාට කියනවා මේ වෛද්‍යවරු රට ඇත ඇරලා යනවනේ මේ බදු නිසා. මේ රටේ බදු වැඩි කියලා. අපේ රටේ බදු ගහන්නේ 134යි. හැබැයි දොස්තර මහතුරු පිටරට ගිහිල්ලා 154ක් බදු ගහනවා. ඒගොල්ලෝ 154ක් බදු ගෙවන්න පිටරට යනවා. ලංකාවේ දොස්තර මහතුරුට ගන්නේ 34යි. ඉතින් ඒ නිසා ඒ අය විදේශගත වෙන්නේ ඒ අයට විශාල ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට. අද එංගලන්තේ ගත්තොත් විශාල ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් ඒගොල්ලෝ යන. හැබැයි ඒගොල්ලෝ මේ බදු ප්‍රශ්න කියනවා. ඒගොල්ලෝ වැඩි බද්දා ගෙවන්න පිටරට යනවා. එනිසා මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමත් මමත් අපි දිගටම කිව්වේ මේ මිලියන 22ක් ඉන්න රටක 19000යි බදු ගෙවන්නේ. ඉතින් කොහෙද අපි යන්නේ? ඉතින් ඒ නිසා බදු ගෙවන්න ඕනේ. මේකට නීති ගේන්න ඕනේ. ඒ වගේම අපරාධ නීතිය මේකට ගේන්න ඕනේ. ඒ නිසා ඕනේ කෙනෙකුට අපි දැක්ක පහුගේ කාලේ මිලියන 900ක් ගෙවන්න දෙනවා ඇලෝසියස් මහත්තයා උසාවි දැම්ම ශරීර රැපයක් දීලා එළියට දැම්මා. ඉතින් මේම කොහොමද කරන්නේ? ඒ නිසා මේකට අපරාධ ලෝකේ හැම රටකම තියෙන අපරාධ නීතිය. ඒ නිසා මේ දේශීය ආදායම් බදු පනතේ කඩිනමින් සංශෝධනය කළ යුතු ගණනාවක් තියෙනවා. අපි ඒ ජනාධිපතිතුමාට අපි මේක ඉදිරිපත් කරා. මේක පිළිබඳව එතුමා බොහොම සතුටින් බාරගත්ත අපි ඒක කඩිනමින් කරනවායි කියලා. ඒ නිසා මේ දේශීය ණය ප්‍රතිහෝගතකරණය කරන්න මේ දේශීය ආදායම් බදු සංශෝධනය කරා වගේම මේ අපි ඉදිරිපත් කළා තියෙන අපේ කාරක සභාව ඉදිරිපත් කළා තියෙනවා
මේ සංශෝධන කීපයක් දේශීය ආදායම් පොදු දෙපාර්තමේන්තුවට ගේන්න කියලා ඒ ටිකත් කඩිනමින් සංශෝධනය කරලා මේ රාජ්‍ය ආදායමට එකව කරගන්න රජයට ඒ අවශ්‍ය වටපිටාව සකස් කරගන්න ඒක නිලීම කරමින් බමණි හඬ වෙනවා බොහොම ස්තුතියි
ස්තුතියි මීලකට ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා විනාඩි 4ක කාලයක් තියෙනවා
ගරු මුලාසන ආරුඩ මන්තුමනේ මේ වගේ තීරණාත්මක පනතකට විනාඩි 3-4ක් අපි ලබා දීලා මේ ඉතාමත් කඩිමුඩියෙන් තක්කඩි විදියට මේ වගේ පනතක් සම්මත කරන්න එකඟ වෙච්ච පාර්ලිමේන්තු කාර්ය සභාවට පළවෙනි විරෝධය පළ කරනවා මේ වගේ පනතක් සම්මත කරන්න මෙච්චර කෙටි කාලයක් ලබා දීම සම්බන්ධව දෙවෙනි කාරණාව තමයි මේ 9 වෙනි පාර්ලිමේන්තු වල පනත් සම්මත වුණා ගණනාවක් මෙතන ඉන්න පනත් ගණාප අධිකරණ ඇමතුමල්ලා සහ වෙනත් ඇමතුමල්ලා මේ 9 වෙනි පාර්ලිමේන්තු වලට ආපු තක්කඩිම දීනම ත්‍රාඩම පනත තමයි මේ අද දවසේ කවුරු හරි බහුතරයක් අත උස්සලා සම්මත කරගන්න හදන්නේ ඒ කියන්නේ මේ රටේ තීරණාත්මක විෂයක් වෙච්ච කාරණාවක් මේ රටේ මිලියන් 22ක සමාජිකයන් ප්‍රමාණයක් සමාජිකත්වයේ දරපු ඍජුවම මිලියන් 2.3ක් ඍජුවම ක්‍රියාකාරී දායකත්වයේ දරන මේ රටේ මිනිසුන්ගේ ලේන් කඳුලෙන් දහඩියෙන් පෝෂණය වෙච්ච අරමුදලකට කෙලින්න තමයි මේ පණත දවසේ ගෙනත් තියෙන්නේ දැන් මේ කාරණාවට සම්බන්ධව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්ව නිසා අද අත උස්සන්න ඉන්න ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මේ පණත සම්බන්ධව කියන ඊටියේ පරමුදල හැදිච්චාටි ඔබතුමාලා දන්නවද මෙතන ඉන්න දන්න අය හෘද සාක්ෂි පැත්තකින් තියලා සාක්ෂිව බාගෙන ඉන්නවා මේක අත උස්සන්න බලාගෙන මේ ඊටියේ පරමුදල හැදුනේ නිකන් අරගලයකින් නෙමෙයි දැන් සුද්දගේ කාලේ සර් අයිවල් ඩෙනිස් පත් කරා කොමිෂන් සභාවකට ඒ කොමිෂන් සභාවෙන් පත් කරලා කිව්වා සමාජ සේවා කොමිෂන් සභාවේ කම්කරුවන් වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සහ වෙනත් කාරණා වලින් යෝජනා ඉල්ලනකොට එදා ඒ කොමිෂන් සභාවට කියපු පීටර් කේනමන් සහෝදර තමයි කියන්නේ අජේ සේවකයන්ට විශ්වාසම වැටුපක් හම්බ වෙනවා අනිකුත් පෞද්ගලික අංශයට විශ්වාසම වැටුපක් කිසි දෙයක් නැහැ සමාජ ආරක්ෂණයක් නැහැ කියනකොට එදා තමයි මේ ETF EPF පරමදල බිල මත සංකල්පය ආවේ හැබැයි 47 මේක ගෙනාවට ඩග්ලස් සේනානායක DS සේනානායක ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරේ නැහැ 56 බණ්ඩාරනායක ආණ්ඩුව ආවට පස්සේ විදුරු වික්‍රමනායකමත්තුමා මේක හොඳට දන්නවා දැන් සද්දනකර හිටියට අහගෙන 56 ආණ්ඩුව ආපු වෙලාවේ මාස 3ක වැඩ වර්ජනයක් මාස 3ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇවිල්ලා තමයි මේ අර්ගලේ දිනාගත්තේ බණ්ඩාරනායක මහත්තයා හිටියේ ජිනීවෙන් සමුලුවට ගිහිල්ලා ඒ වැඩ වර්ජනේ බේර ගන්න බර බණ්ඩාරනායක මහත්තයා කැබිනට් මණ්ඩලයට කියනවා මේ වකම්කරු නායකයන් ටික කැබිනට් මණ්ඩලයට කඳවන්න කියලා පීටර් කේනමන් සමුගදාසන් එම්ජී මෙන්ඩිස් කම්කරු නායකයෝ දුන්දනා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයට ගෙන්වල තමයි මේ වෙනුවෙන් එකඟතාවය හදලා දෙන්නේ 56 දී ඒ 56 දෙකෙන් තාවි හදලා දීලා ගරු මුලාසලාට බඩු මන්තුමනේ 56 8 දී මේ පනත ගේනවා මේ රටේ තියෙන ශ්‍රේෂ්ඨතම කම්කරු ඇමතිවරයා වෙච්ච ඇමතිවරයෙක් වෙච්ච ටීබී ඊළඟ රටන මැතිතුමා කම්කරු ඇමතිතුමා හොයන්න
ඔබතුමාගේ විනාඩිය කාලයක් තියෙනවා
සමා වෙන්න මට බෙදන්න කම්කරු ඇමතිතුමනේ කියවලා බලන්න එතුමා එදා ටීබී ඊළඟ රටන මැතිතුමා 58 දෙවෙනි මාසේ 13 වෙනිදා හැන්සාඩ් වාර්තාව මම සභාගත කරනවා කියවන්න ඒ හැන්සාඩ් වාර්තාවේ පැහැදිලිව කියනවා මේ අරමුදල හදන්නේ මොකක් කාරණාව සඳහාද කියලා එකක් කම්කරු ඇමතිවරයා ඉන්නනේ කම්කරුව වෙනුවෙන් මිසක් හාම්පුතුන් වෙනුවෙන් නෙවෙයි ඒක තේරුම් ගන්න අද කම්කරු ඇමතිවරයා ඇවිල්ලා හාම්පුතුන් වෙනුවෙන් අධිරාජ්‍යවාදී වෙනුවෙන් එමුනන්න IMF වෙනුවෙන් කයි කතා කරනවා කම්කරු වෙනුවෙන් පෙරසිරින්න ඕන ඇමතිවරු හැසිරින්න ආකාරයට ඒක නිසා ඉතමත් ඕනෑකමෙන් කියනවා මේ අරමුදල තුල රටට අහිමි වෙන කාරණාව මේ මිනිසුන්ගේ ලේන් දහඩියෙන් ගොඩනගපු අරමුදලට කෙලවන්න හදන්නේ එදා දුරදකපු නායකයෝ අධිකරණ ඇමතිතුමනි පනස්සරේ මේ පනත ගේන TB ලංකරට ඇමතිතුමා කියනවා මේක මධ්‍යම බැංකුවට එමුනන්න සෙන්ට්‍රල් බැංකුවට පවරන්න මේ අරමුදල අනිත් ඒවාට පවරන්න එපා කියලා ඒ අරමුදල රැකුණේ ඒක නිසා අද ඒ පවරපු සෙන්ට්‍රල් බැංක එක අද මේ අරමුදලට කෙලින්න යෝජනා ගේනවා ඒ සෙන්ට්‍රල් බැංක එක වක්කඩේ හකුරු හංගපු වගේ සෙන්ට්‍රල් බැංකෙට පුළුවන්කමක් නැහැ මේ අරමුදලට මෙහෙම ආකාරයට කටයුතු කරන්න මේ යෝජනා ක්‍රියාත්මක වුණොතින් කරු මූලාශ්‍රාරුණ මන්ත්‍රීතුමනි ඉදිරි අවුරුදු කිහිපය තුළ මේ යෝජනා ක්‍රියාත්මක වුණොතින් පවතින ක්‍රමයේ තුළ මේ தත්ත්වයේ 2035 වෙනකොට මේ අරමුදල තර වෙනවා
ඔබතුමාගේ කාලය අවසానයි
මට අප්‍රතිහත් දෙන්න අවසන් කරන්න අද තියෙන ට්‍රිලියන් 3 අරමුදල 2035 දී ට්‍රිලියන් 9.3ක් වෙන්න ඕන හැබැයි මේ සංශෝධන ක්‍රියාත්මක වුණොතින් 2035 දී ට්‍රිලියන් 6 නතර වෙනවා ඒ කියන්නේ ට්‍රිලියන් 3ක් මිනිසුන්ගේ අරමුදල ලේන් දහඩියෙන් කඳුලෙන් බිහි කරපු අරමුදල මංකොල්ල කරන පිට්ටු කොට කරන්න තමයි ක්‍රියා කට්ටෙක් ගහන්නේ දේශේ නායක ප්‍රතිවිරුද්ධ කරන්න ඕන අගරුව ඇමතුම අපි පිළිගන්නවා පිළිගන්න ඕන හැබැයි මේ සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රමය මත පදනම් මේ අරමුදලකට මේ මත තියන්න පුළුවන්ද මෙතන කියවුනා මට වෙලාව නැහැ සල්ලි ගන්න ඕන තරම් කෙමෙයිද තියෙනවා මේ රටේ බදු වංචා කරපු බදු වරුන්ගේ හොරකම්
කරනවා මන්ත්‍රී අවසන් කරන්න ඔබතුමා විනාඩියක් කරන් දෙනවා
මුදල් උපයන මහා පරිමාණ දානපතිය රද තියන්නේ නැතුව ලේයෙන් කන්දෙන් දහඩියෙන්
කරුණාකර අවසන් කරන්න
මේ අරමුදලට අත තියන්න එපා කියන කාරණා සිහිපත් කරමින් දිනේෂ් ගුවන් අගමැතිතුමා එදා ෆිලිප් ගුවන් අගමැතිතුමා හිටපු ආණ්ඩුවකට දීන්දුවක් අද රෙද්දක නම් අත උස්සන්න පුළුවන්ද මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතරුයි කියාගන්න ඉන්නවා මේ රට උස්සන්න පුළුවන්ද රෙද්දක අඳගෙන හොරද සාක්ෂියක් තියෙන කිසිම කෙනෙකුට
මේ බන්දුව අවසන් කරන්න
මිලියන් 2.3ක් මිනිසුන්ගේ සහ මේ අරබුදවලට දායක වෙච්ච සෑම දෙනාගේම සාපය 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 අත උස්සන හැම කෙනාට වදිනවා කොහොම ස්තුතියි
මීලඟට ගරු දයසිරි ජයසිරි මහතුම විනාඩි 4ක කාලයක් තියෙනවා
අර මුලාසන වල බන්දිතුමනි අද දවසේ විශේෂයෙන්ම මේ දේශීය නායපතිවරුගතකරණය සම්බන්ධව අරගෙන තිබෙන ක්‍රියාමාර්ග යටතේ මේ EPF එකට ETF එකට අර තිබීම ගැන අපේ විශාල විරෝධයක් තිබෙනවා. දැන් අපි දන්නවා දිගින් දිගටම අපි මේ සම්බන්ධව කතා කරපුවාම මහ බැංකු අධිපතිතුමා ඉස්සලා කිව්වා දේශීය නායපතිවරුගතකරණය කරන්නේ නැහැ කියලා. ඊළඟට කිව්වා දෙවනුව කිව්වා නායපතිවරුගත කරනවා හැබැයි අර්ථසාධක කර්මවලට අද තියන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් කියනවා තව ටික කාලෙකින් ආපහු අරසාදකට අත තියෙනවා 100.9% පොලියක් ගෙවනවා කියලා. මේක තමයි දැන් එකින් එක තමුන්නාන්සලගේ ආණ්ඩුව ගෙනාවු ක්‍රියාදාම. මම කියන්න කැමතියි මේක කතා කරනකොට මේ අපි අත තියන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ වතු කම්කරුවන් ලක්ෂ 2.5ක් රුපියල් 20000යි එයාට පඩිය තියෙන්නේ. රුපියල් 20000යි. මේ 20000නොත් තමුන්නාන්සලා ඒ අහිංසක මිනිස්සුන්ගේ ජන ජීවිතය දාඩිය කඳුල වලට තමුන්නාන්සලා ගරහණයකට අපි අපේ විරෝධය පළ කරනවා මම කියන්නේ කැමති ඇංගලොන් කම්කරුවන්ගේ පඩිය රුපියල් 80000කට අඩුයි සීඒආගේ මේ අරමුදලෙන් 150කට වැඩිය සම්පූර්ණයෙන් මේකෙන් අහෝසි වෙනවා තමුන්නාන්සලා පවර ගන්නවා ඒ විතරක් නෙමෙයි අද වීරසමුණ වීරසිංහ මැතිතුමා කිව්වා වගේ මේ අර්ථසාධක අරමුදල ගේන්නේ අපේ ටීපී ඉලංගරත්න මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් වෘත්තීය සමිති නායකයා එතුමා ගෙනාවු පනත යඩදේ තමයි මේ හයිය අපිට ලැබිලා තියෙන්නේ මෙතන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බය ඉදිරියේ ඉඳගෙන ඉන්න අය ඔක්කොම තමුන්නාසලා ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදි පීතෘවරුන්ගේ පුතාල දුවලා ඉන්නවා මෙතන මේ ඉන්නෝ අපේ විදුරු වික්‍රමනායක මැතිතුමා මෙතන ඉන්නෝ අපේ අපේ යාළුවා එල්ලාවල මැතිතුමා වගේ ඉතාලම ළඟ යාළුවා අපේ මිත්‍රයා මේ තාත්තලා බිහි කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනාපු මේ අර්ථසාධක කර්මුදලට කෙල්ලකොට තමුන්නාසලා ලැජ්ජාවක් තියනවද මේකට අත උස්සන්න තමුන්නාසලා ලැජ්ජාවක් තියනවද මේකට අත උස්සන්න ඒ නිසා මම කියන්න කැමති බොහොම පැහැදිලිව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න අපේ ආදරණීය මෙතන ඉන්නවා සුරේන් රාගන් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියලා ආවේ මේ පාර්ලිමේන්තුවට අත උස්සලා තමුන්නාසලා ටීපී ඉලංගරත්න මැතිතුමා මේ පක්ෂයේ නායකයෙක් ගෙනාපු ඒකට අත උස්සලා තමුන්නාසලා මම කියන්නේ කැමති ඒ නිසා මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ මම කියන්නේ කැමති අපි ඉල්ලනවා මේ රටේ පොයින්ට් ඔෆ් ඕඩර් නිදහස් පක්ෂය ගැන කතා කරන දාසිරි ජයසේකර නිදහස් පක්ෂය නෙවෙයි අයින් කරලා ඉන්නේ දැන් අයින් කරලා ඉන්නේ ලේකම් තුනේ පහ වෙන කරලා දෙන්නේ කොහමද නිදහස් පක්ෂය ගැන කතා කරන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඩුව ධර්මයේ මේ සමාජිකත්වයක් තරම් දිනන නම් සුවෙන් රාගවන්න අනේ මහත්තයෝ ලැජ්ජාවතු කියන්න එන්න එපා මට හරිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොකද කියලා දන්නෙත් නැහැ බැසිල් රාජපක්ෂ මහත්තයාට කියලා කොහොම හරි මේ තනතුර අරගත්තා අපේ පක්ෂෙන්
දාතුමයි වෙලාව අවසන්යි
මම කියන්න කැමතියි
ගරු
බොම් පැහැදිලිව බදු වටිනාකම රුපියල් බිලියන 904ක්
ගරු වන්දිතුමා උදේ කාර්ය අවසන්යි
මේ
ගරු දාසිරි මහත්තයා උදේ කාර්ය අවසන්යි
මම එක විනාඩියක් කරන්න ඔබතුමාට මම මේක නතර කරනවා මේක බොම් පැහැදිලිව මම කියන්න කැමතියි බදු අරින්නන් බදු ගෙවන ගෙවලා පැහැර අරින්න ඔයිඩියා එයා බිලියන 904ක් කොළු දීලා තියෙනවා අපි කියනවා ඒකට අත තියන්න ඊළඟට මේ රටේ සාමාන්‍ය ප්‍රයිමරි ඩීලර්ස්ලා විශාල ප්‍රමාණයක් නම දෙනෙක්ගෙන් එක සතපාක් ගන්නෙ නෑ ඒකට අත තියන්න මේ රටේ කෝටි ගණනක් හොරෙන් අරන්ගිය සල්ලි අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා බිලියන 53ක් මේ රටේ
මිනිස්සුන්ගේ
සල්ලි පිටරට තියනවා කියලා කරුණාකරලා ඒකට අත තියන්න මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට තමුන්නාසලා මේ අත තියන්න යන්න එපයි කියන ඉල්ලීමක් කරමින් මේකට අත උස්සන හැම කෙනෙකුටම
අවසන් කරන්න
මේ ලක්ෂ 52ක සාපය වදිනවයි කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා
සුදි මීලකට ගරු ප්‍රේමනාත් දලවත් මහත්මයා විනාඩි 8ක කාලයක් තියෙනවා
සුදි සභාපතිතුමනි
අපි කවුරුත් දන්නවා නීතියේ තියෙනවා අත්‍යවශ්‍යතාවයේ අංගය කියලා එකක්. සමහර අවස්ථාවල ගෙවල් පේලියක් ගිනි ගන්නකොට ඒ ඉතුරු ගෙවල් ටික බේරන්න සමහරවිට ගයක් කඩන්න වෙනවා. අද සමහර තීඳු තීරණ බොහොම අමාරුවෙන් ගන්න ඕන තීරණ. හැබැයි ජනප්‍රිය නැහැ. තිත්ත බෙහෙත්. හැබැයි අපිට බොන්න වෙලා තියෙනවා. මොකද හේතුව අපිටත් පුළුවන් විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ මේ කරන විවේචනය කරලා මේ කියන විදියට ආණ්ඩුවට ඇඟිලි දික් කරන්න. හැබැයි කරු සභාපතිතුමනි සමහර අපි අහලා තියෙනවා මේ අමාරු තීඳු තීරණ මේ වෙලාවේ අපි දේශපාලන අනාගතය බලන්න නැතුව අපි මේ තීඳු තීරණ ගන්නවා. අපි ඒ සඳහා බෙල්ල දෙනවා. අපේ ඊළඟ පාර්ලිමේන්තුවට අපි එනවද? අපි ඊළඟ ආණ්ඩුවේ දින්න ඕන නෙමෙයි. අවශ්‍යතාව වෙනුවෙන් නිවැරදි අත්‍යවශ්‍යතාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ සමහර සහෝදරරු කතා කරන හැටි දැක්කාම ඒගේ ක්‍රමය අපි දැක්කා. ඒ අයට පුළුවන් හැකියාවක් නැහැ පරිණාමය වෙන්න. අද පරිණාමය වෙන්න බැරි වෙච්ච නිසා සමහරලාට සමහර පක්ෂවල බෝඩ් ලෑල්ල විතරයි. අපේ පොට්ටුවෙන් චන්දිලි වෙනද පාර්ලිමේන්තුවෙන් නම් වෙන්නේ නැහැ. හැබැයි අද එහෙම අය ඇවිල්ලා කතා කරන කාරණා බැලුවම පුදුම හිතෙනවා අපිත් එක අවුරු තුනක් විතර මේ පාර්ලිමේන්තුවේ ඉඳලා. ඒ නිසා මේව බොහොම ලස්සනයි කතා කරන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් දෙනවා. ඇත්තට අපි මූණ දෙන්න ඕනේ. දැන් අපි හර්ෂ අපේ හර්ෂ මැතිතුමා අපි මං ආරාධනා කළා මේ රටේ ඉන්න ජනතාවට කරුණා කරලා මූල්‍ය මුදල් කාර්ය සභාව නරඹන්න. හර්ෂ මැතිතුමා මේ සියල්ල ඇත්තට පැහැදිලිව දැක්කා. ඔව් ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍යතාවය නිල්ලාරින්ගේ කතා කරලා අපි ඉස්සරහා තීන්දුව తీරන ගත්තා. අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔහු වෙනම ආකාරයේ පරිචයක් පෙන්නන වෙනම ආකාරයේ නළුවෙක් හැටර වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට ජනතාවට කතා කරලා ජනතාවගේ ලේවුණු කරලා මොකද්ද මේ ගන්න හදන බලාපොරොත්තුව? අපි කවුරුත් දන්නවා මේක අපිට කළ යුතු දෙයක්. අපි කවුරුත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මේක අකමැත්තෙන් කරන දෙයක්. අපි කවුරුත් දන්නවා රට බංකොලොත් වෙලා තියෙන්නේ. රට මේ තත්ත්වයට පත් වෙලා තියෙනකොට අපිට සිද්ධ වෙනවා මේ සඳහා අවශ්‍ය ඒ දායකත්වය දෙන්න. අපිට මැතිවරණ තියෙන්න පුළුවන්. හැබැයි මැතිවරණ බලාපොරොත්තුෙන් අවශ්‍ය තීන්දුව తీරන ගත්තේ නැත්නම් සභාපතිතුමා මොකද්ද වෙන්නේ? මේ රට තවදුරටත් බංකොලොත් බවට පත් වෙනවා. දැන් සමහරු කියනවා කොහොමද මේ රට බංකොලොත් උනේ? මේ රට බංකොලොත් උනේ 1971 කැරැල්ලෙන්. බස් පිච්චුවා, ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිච්චුවා. ඉතින් එහෙම තමයි මේ රටේ බංකොලොත්තු 1989 මේ රටේ අහිංසක වැදගත් මිනිස්සු මැරුවා, ඥානෙ දින මිනිස්සු මැරුවා, ශිල්පීය ධනෙ තියෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මැරුවා. මේ වගේ පූ චරිත තමයි ඉතුරුලා තියෙන්නේ. ඒ තරුණ මොලේවල් නැති වුණා. ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා, රාජ්‍ය ධනෙ පුච්චලා නැති කරලා. එහෙම තමයි මේ රට බංකොලොත්තු උනේ. දැන් මේ රට වල මේ හැබැයි ඔය කොහොම වුණත් සමහර හොරගම් කරපු සල්ලි සමහර තැන් වල තියෙනවා. කොයි දේ සල්ලි තියෙන්නේ? ඒ සල්ලි තියෙන මොල්ට ආවේ. ඒ නිසා ඒ සල්ලිත් අපිට ගේන්න පුළුවන්. ඒ නිසා සහෝදරවරුනි අපිට කියනවා නම් කතා කියන්න පුළුවන්. හැබැයි අපි එකක් කියනවා මේක අපි එකිනෙකාට ඇඟිලි දික් කරන වෙලාවක් නෙමෙයි. මේක කරන්න ඕනේ මොකද්ද? මේ කරන්න ඕනේ අපි අවශ්‍ය තීන්දුව తీරන අරන් ඒ වෙනුවෙන් පෙනීලා ඒ අවශ්‍ය නායකත්වය ගන්න එක. ඒ සඳහා තමයි අවශ්‍ය නායකත්වය ලබා දෙන්නේ. කරුණා කරලා වැරදි කතා, බොරු කතා කියන්න එපා. අපිට මේ ආණ්ඩුවෙන් ලැබිච්ච දෙයක් නැහැ. අඩුමතරම මේ ආණ්ඩුවේ වාහනයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. මට ඡන්ද දුන්නේ වාමාංශික මිනිස්සු. හැබැයි අපි ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඇත්ත තමයි ඔය කියන්නේ. තාමත් වාහන පාවිච්චි කරනවා. සමහරු තාමත් වාහන පාවිච්චි කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමා අපි මේ රටේ ණය නැහැ. අපි ඇත්ත තත්ත්වය විග්‍රහ කළා. ඇත්ත දේ මේ රටට කියනවා. මේ කරන්න හදන්නේ මොකවත් නිසා නෙමෙයි. මිනිස්සුන්ගේ සල්ලි ටික තවදුරටත් ඉදිරියට රැකගන්න. අමාරු තීන්දුව తీරන ගන්න එකයි මේ කරන්නේ. මේ තමන්ට කොයි වෙලේද ආණ්ඩුව ලැබෙන්නේ, තමන්ට කොයි වෙලේද බලය ලැබෙන්නේ කියලා නන්නත්තාරච්ච මිනිස්සු ටිකක් උත්සාහ කරනවා මිනිස්සුන්ව අවුලවන්න, මිනිස්සුන්ව රවට්ටන්න. ඒ නිසා සභාපතිතුමා මේ කාර්යයේ මොලේ දින ජනතාව දන්නවා මේ තීරණ අපි ගන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ ජනතාවනේ. තමන් බැංකුවට ගිහිල්ලා බැංකුවට තැන්පත් කරලා දෙන මුදල ආපහු ගන්න බැරි වෙච්ච තත්ත්වයක් තමයි පහුගිය කාලේ බිහි වුණේ. අපි කවුරුත් දන්නව ඒක. පෙට්‍රල් ටික දිප්පේ නැහැ, ගෑස් ටික දිප්පේ නැහැ. මේ සමහර අයට ගිහිල්ලා වොයිස් කට් එකක් දෙන්න බැරුණා, හැංගිලා හිටියේ. ඒ නිසා පැහැදිලිව කියනවා කරු කතා නැගතුමනි, ඔය මොනවා කරත් අපි ආපහු පාර්ලිමේන්තු ආවනාව අවශ්‍ය තීන්දුව తీරන, අමාරු තීන්දුව తీරන ගන්නවට අපි ඒවට සහයෝගය දෙනවා. අපේ දේශපාලන මට කරුණා කළා කියන මට හොත රස්සාවක් තියෙනවා. මම එළියට ගිහලා නීතිඥ වෘත්තිය කරනවා. ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. ඔය බෙරියන් දෙන උඩුබුරණ අය දශක ගණන් දේශපාලනය කරා සභාපතිතුමා, දශක ගණන් ආණ්ඩුව වල හිටියා, දශක ගණන් මේ රට පාලනය කරා. කරපු දෙයක් මේ රටේ මිනිස්සුන්ට නැහැ. හැබැයි කරු සභාපතිතුමනි අපි අද අවංක නිවැරදි තීන්දුව ගන්නවා. ඒ තීන්දුව తీරන අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මතක තියාගන්න මේ රටේ ජනතාවගේ මුදල් ස්ථිර කරන්න, සුරක්ෂිත කරන්න අවශ්‍ය නායකත්වය අපි ලබා දෙනවා. ඒ නිසා උඩු බිරුවට කමක් නැහැ. ඔය කාරණා කිව්වට කමක් නැහැ.
ගරුවන්තුම අපතුමා විනාඩි දෙක කාලයක්.
පැහැදිලිව කියන්න තියෙනවා කදයක් තියෙනවා. දැන් මොනවද මේ කියන බොරු කතා? මොනවද මේ කියන්නේ? මේ කාරණා දැන් රුපියල් ලක්ෂයක් මේ
ඇසිරිමන්තුවා ස්ථාවරණිය ඔබ පොඩක් ඉන්න
එක්වට කියන්න
ස්ථාවරණිය ඔබ පොඩක් මේ නම්බර් එක වාගා
ඔය නම්බර් එක වාගෙන කතා කරන්න එපා
පොඩක් ඉන්න පොඩක්
නාස් වෙනවා ඔව් දරුවා
ස්ථාවරණිය ඔබ පොඩක්
බොරුවට ඔබතුමා ජේෂ්ඨ දේශපාලඥ කැඩේට මේ තරුණ මේ ලාබාල කතිකේ කතා කරගෙන මේ විදිහට බාධා කරන්න බල ලැච්ච නැද්ද එක ෆ්ලෝ එකේ යනකොට ඒක බාධා කරන්න පොයින්ට් එක හොයාගෙන නැහැ මොකද්ද මෙරට නායකත්වෙන් දීව මිනිස්සෙක් ඔය විදිහට බාල විදිහට හැසිරෙන්න එපා පොයින්ට් එකේ අංකේ දන්නේ නැහැ ගරු සභාපතිතුමනි මේ වෙලාවේ අපිට මේ තීන්දුව తీරණ අමාරුවෙන් හරි ගන්න වෙනවා අපි ඡන්ද බලන්නේ අපිට ඡන්ද අඩුවේ හැබැයි මේ අපි ගන්න මේ තීන්දුව తీරණ ගන්නේ අපේ මිනිස්සුන්ගේ පරිඩික ගෙවන්න විශ්‍රාම වැඩුප් ටික ගෙවන්න අපේ මිනිසුන්ට ආපෝ වර්ධ සාධක EPF PDF ටික හරියට ගෙවන්න මේ ඉදිරි අවුරුදු 4 තමයි අමාරුම අවුරුදු 4 ඒ අවුරුදු 4 සභාපතිතුමා අපි පැහැදිලිව කියලා දෙනවා 9%ක් පැහැදිලිව අපි දෙනවා කියලා 9%ක් දෙනවා කියලා මේ පණති අපි දක්වලා දෙනවා ඒ නිසා කරු සභාපතිතුමනි මේ කාර්යයේ සම්බන්ධයෙන් අපිට
වෙලාව අවසන්යි
සභාපතිතුමනි බල්ල කොච්චර බිරුවත් හඳු පාත් වෙන්නේ නැහැ කරු සභාපතිතුනි බොහොම ස්තුතියි.